ආයතන හයම අනාත්මයි. ඒ අනාත්ම ධර්මයන්ගේ අනාත්ම ස්වභාවය නොදන්නා කම නිසා ආත්ම වශයෙන් සිහි කරලා අපි ආත්ම සංඥාවක් පවත්වලා ඒ අනාත්ම ධර්මය ඇසිලිපිට එනකොට අපි අපේ ආත්ම සංඥාවම නැවත සීකර ගන්න බව තමයි ඇත්ත. නමුත් ඒ ඇත්ත අපිටේ නැතුව මේ ආත්ම සංඥාවම සිහි කරනකොට හම්බ වෙනකොට දෙපැත්තෙම එක විදිහට දකින මෝඩකම තමයි සතරත්ව අරගෙන යන්නේ කියලා මතක් කරලා යම් කලක තමන්ට සිහි කරන්න පුළුවන් ආත්ම සංඥාව ස්පර්ශ ආයතන හරේ හම්බ වෙන රූප සංඥාදී අනාත්ම සංඥාවන්ට අයිති නැතිවම යම් දිනක නුවණින් දැක්කොත් තමයි මේ සසර ඇවිදීමට හේතු දුකට හේතු තණ්හාව දෙන්නේ. නමුත් ඒ ස්වභාවයේ දකින්න අපේ සිතේ නීවරණ ධර්ම ගොඩාක් අඩු වෙනවා. හිතේ ඔය කතා කෙරෙන ගතිය විචක්ක ස්වභාවය ගොඩාක් සංසිඳෙනවා. ඒ සඳහා තමයි අපි සීලයක පිහිටලා චිත්ත සමතයක් ඇති කරගත යුතුයි. මේ සම්මා දිට්ඨිය කල්යාණ මිත්‍යාසුරේ සත්‍යධර්ම ශ්‍රවණයෙන් අහගත්තට පස්සේ සුතමේ ඥානයෙන් අනුමාන ඥානයක් ඇති කර ගන්නවා. ඊට පස්සේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන එක තමන් තුළින් උපදින්න ඕන එකක්. ඒ කියන්නේ සීලයක පිළිතලා සමත් කමඨහක් වඩමින් ආවර්ණීය ධර්ම දුරු කළා අහගත් ධර්මයේ නෝරෙන් මෙනෙහි කටයුතු. එතකොට තමයි සීල සමාධි ප්‍රඥා මේ ත්‍රි ශික්ෂාවේ කිතුකලේ තමයි ඒ මෙනෙහි කරන ධර්මය ඇත්ත දකින්න පුළුවන්කම හම්බ වෙනවා. ඒ ඇත්ත දැකීමට තමයි මේ දුක ඇති කරන හේතුව නැති වෙන්නේ, තණ්හාව නැති වෙන්නේ. එතකොට එතනදී මේ සීලයත් වැඩිමින් සමාධියත් ඇති වෙන ධර්මතාවයක් තමයි බුදුරජාණන් වහන්සේ උපාය සීලීව මේ සතිපට්ඨානය තුළ පනවලා තියෙන්නේ. සතිපට්ඨානය වඩනකොට සතිපට්ඨානේ වැඩ දෙකක් ගන්නවා. එක පැත්තකින් කායික වාචික උච්චර්චේ නැත්නම් සීලය අත්හැරවනවා. අනිත් පැත්තෙන් ආවරණය ධර්ම දුරු කළ සමාධිය ඇති කරනවා. මේ දෙකම එක ධර්මතාවයක් තුළින් ඇතිවෙන්න තමයි බුදුරජාණන් වහන්සේ කෙටි ක්‍රමයක් සතිපට්ඨාන කියලා කියන්නේ. එනිසා මම දැන් සතිපට්ඨාන වලන ආකාරයට පැහැදිලි කරන්නම්. සම්මා දිට්ඨිය පැත්තකින් තබා ගන්න. ඒ සම්මා දිට්ඨියට අනුව එන අරමුණු මෙනෙහි කරන එකට තමයි විදර්ශනා කියලා කියන්නේ. ඒක විදර්ශනා කියන්නේ කොහොමද? ඇත්තට හිතේ දකින්නට තමයි විදර්ශනා කියන්නේ. එතකොට සීල සමාධි දෙක තමයි ප්‍රතිපත්තිය සතිපට්ඨානයේ තුලින් ඒ එකම ධර්මතාවය සමාන වෙනවා. එතනදී කාය වේදනා චිත්ත ධම්ම කියන මේ ධර්මතා හතර කෙරෙහි අපිට සිහිය තියෙන්නට ඕනේ. මේ සතිපට්ඨානය කියන්නේ අඛණ්ඩව සිහිනුවන පැවැත්විය යුතු ධර්මයක්. එතන මුලින්ම ආනාපාන පබ්බේදී මේ හිත එක්තෙන් කරන නතර වෙන චිත්ත සමාධිය ඇති වෙන කමඨහම් බුදු විජාණන් වහන්සේ 40ක් පනවල එයින් කමඨහන් 39ක්ම එක පැත්තක මේ ආනාපාන සති කමඨහන සම්මෙල එක පැත්තක. අනෙක් කමඨහන් 39ම විතර්ක බලයෙන් හිතේ රළු විතර්ක අඩු කරලා ඒ වෙනුවට කුසල විතර්කයෙන් තමයි ටිකෙන් ටික හිත සමාධි කරන්න තියෙන්නේ. නමුත් ආනාපාන සති භාවනාව ආරම්භයේ පටන්ම විතර්ක සංසිඳවන කමඨහන වෙන විතර්කයක් නොගෙන එකයි හැම බුදුරජාණන් වහන්සේ නමක් මේ ආනාපාන සති කමඨහනම සිදු කරන්නේ. එතනදී අපි හොඳට දක්ෂ වෙන්නට ඕනේ සති නිමිත්ත ගැන. සිහිය පිටුවා ගන්න අවශ්‍ය භූමිය ගැන. එක ආනාපාන සතියට විතරක් නෙවෙයි ඕනම සමතකම තහනකට විදර්ශනා කරනකොට සති නිමිත්ති හිත බැඳ ගැනීම අවශ්‍යයි. සති නිමිත්ති චිත්තං උපනිබන්ධිත්වා සති නිමිත්ති හිත බැඳ ගන්නට ඕනේ. එතකොට සති නිමිත්ති කියලා කියන්නේ නාසය අගෝ තුන්දික ළඟ තමන්ගේ හිත ඊට යොමු කළා ඒ පිළිබඳ දැනුම් සහිත බවකම ඉන්න එක තමයි සති නිමිත්ත කියන්නේ. කාට හරි අපහැදිලි නම් තුන්දිකට හෝ නාසයට තමන්ගේ ඇඟිල්ල තියන්න. එතකොට ඒ ඇඟිල්ල ස්පර්ශ වෙනවා දැනෙනවා. ඒ ස්පර්ශ වෙන තැනට හිත යොමු කරන්න. යොමු කළා ඒ ස්පර්ශ වෙන තැන දැනුම් සහිතවම තබාගෙන දැනුම් සහිතවම ඉඳගෙන මේෙන් ඇදිල්ල ගන්න. ඔන්න එතකොට තමන්ට සති නිමිත්ත හොඳට හැදිවි. අන්න ඒ වගේ සති නිමිත්ති හිත තබා ගන්න. හිත තබාගෙන සෝ සතෝ අසසති සතෝ පසසති. ඊට සිහියෙන්ම ආස්වාස කරනවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. එතකොට සති නිමිත්ත ඇති බවක් දන්නවා ආස්වාස ප්‍රස්වාස වෙන බවක් දන්නවා. කිසිම වෙලාවක අස්වාසය අනුව හෝ ප්‍රස්වාසය අනුව යන්නේ නැහැ. හුස්ම ඉහළ යනකොට එනවා හිතගෙන යන්නේත් නැහැ. හුස්ම පහළ හෙලනකොට ඒ අනුව හිතගෙන යන්නේත් නැහැ. තුල් දෙක හෝ නාසය ළඟ දැනුම තබාගෙන එතන ඉන්න ගමන්ම අස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව දන්නවා. ඔන්න හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා හුදු වමනාවෙන් හුදු උද්‍යෝගයෙන් චෛතසික වීර්ය ඇති කරගෙන සති නිමිති ඉන්නවා. සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා. එහෙම හිතියට හිත වේගවත් ආස්වාස වැඩි නිසා යම් යම් අරමුණු සිහි වෙන්න පුළුවන් කමඨහනක් අත්හැරලා. ඒ වගේ වෙලාවකදී මේ හිත අහකට ගිය අරමුණු මෙනෙහි කරන්න යන්නේවත් නැහැ. ආපෞෂ්‍යනිකව මතක් කරලා සති නිමිත්තට යොමු වෙන්න ඕනේ. සති නිමිත්ත හිත තබා ගන්න ඕනේ. සති නිමිත්ත හිත තබාගෙන සිහියෙන් අස්වස් පස්වස් කටේටි. හරියටම සති නිමිත්ත හිත තබාගෙන අස්වස් පස්වස් කෙරෙනකොට කමටහන හරියට වැඩෙනවද කියලා දැනගන්න ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි එක එක දේවල් සිහි වෙන හිතෙන ගතියක් නැතර වෙලා තියෙන්න ඕනේ. තමන් ඉන්නකොට ඉන්න වටපිටාව ඇති බව තමන්ට තේරෙනවා. අන්න ඒ ගතියක් නැතර වෙලා තියෙන්න ඕනේ. හිතේ හිතේ කතා කරන ගතිය නතර වුණාට තමන් ඉඳගෙන ඉන්න තමන්ගේ වටපිටාව පෙනෙනවා නම් ඒ ක්‍රියේට සති නිමිත්තට තමන් යොමු වෙලා නැහැ. තමන් ඉඳගෙන ඉන්න වටපිටාව ඇති බව තමන්ට හිතට දැනෙන්නේ නැහැ. නමුත් එක එක දේවල් සිහි වෙනවා නම් ඒ ක්‍රියේට සති නිමිත්තට තියාගෙන ඉන්නවා නෙමෙයි. සති නිමෙත් හිත තබාගෙන අස්වාස පස්වාසයට සිද්ධියෙන් හිටියෝ සති නිමෙත්තයි අස්වාස පස්වාසයයි කියන දෙක විතරක් තමන්ට ප්‍රකටයි. අවශේෂ අරමුණු සිහිවීම හෝ යම් යම් දේවල් ඇති බවට තමන්ට හිතට දැනෙන ගතිය අතහැරලා ඇති. අන්න ඒ විදිහෙන් හොවාගත්ත හැකි තමන්ට අපියට ආනාපාන සති කමටහන වඩනවද වැඩෙනවද කියන එක. ඊගාවට කිසිම වෙලාවක උවමනාවෙන් ඕනෑකමින් ආනාපාන සති භාවනාව කරන්න යන්න එපා. එතකොට හිත ඉක්මනට කුසීතකමට වැටෙනවා. ඔළුවක කුමෝගී ඇති වෙන්න පුළුවන්. ශරීරේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. සති නිමිත්ත තියෙන තැන් වල නිමිති එක එක දේවල් පේන්න පුළුවන්. ස්වභාවිකව අපි සිහිය තැබුවත් නැතත් කයේ පැවැත්මට අස්වාස් වෙන බව ප්‍රස්වාස් වෙන බව අවශ්‍යයි. මෙතනදී කිසිම පුද්ගල භාවයේ උද්‍යෝගයක් වුවමනාවක් නැතුව ස්වභාවිකව සිද්ධ වෙන අස්වාස ප්‍රස්වාසයට සිහිනුට ඒ අස්වාසය දීර්ඝ වෙන්න පුළුවන් කෙටි වෙන්න පුළුවන් ප්‍රස්වාසය දීර්ඝ වෙන්න පුළුවන් කෙටි වෙන්න පුළුවන් සියලු අස්වාස ප්‍රස්වාසයන් දැන දැකම හට ගන්නවා නිරුද්ධ වෙනවා වෙන්න මේ එකක්වත් මෙනෙහි කරනවා නෙමෙයි. දිගයි කියලා හෝ කෙටි කියලා හෝ මෙනෙහි කරනවා නෙවෙයි. තමන්ට මේ කමතහන භාවනාව වඩන්න තියෙන ශ්‍රේෂ්ඨය මතක් කරගන්න. සබ්බකාය පටිසම්මුති සියලු ආස්වාස ප්‍රස්වාසී දැනුම් සහිත බව තියෙනවා. ඔන්න ඔය විදිහට හිතියත් හිතේ ආශ්‍රව බලවත් නිසා යම් යම් දේවල් සිහි වෙන්න පුළුවන්. එහෙම සිහි වුණහම මොකක්ද කරන්නේ? ආපහු ඒ අරමුණු විමසන්ටවත් කල නොතබා ආපහු සති නිමිත්තට එනවා. පෙරටත් වඩා හිත උද්වේගමත් කරගන්නවා නෑ. දැන් නම් හිත කොහොමද යන්න දෙන්නේ කියලා. ආයෙත් ඒ විදිහට වුණාගෙන හිටියත් ඉතහකට යන්න පුළුවන්. නැවත නැවත හිත උද්යෝගමත් කර යුතු. මෙන්න මේ විදිහට ආනාපාන සති භාවනාව කරනවා. ඔය ආනාපාන සති භාවනාව කරනකොට එතනදී සිහි වෙන අරමුණු මෙනෙහි නොකොට නොසලකා හැරලා සති නිමිත්තට ආ යුතුයි. මෙහෙම ටික වෙලාවක් ටික දවසක් කරනකොට වුවමනාවෙන් කරන කෙනෙකුට ඕනම කෙනෙකුගේ හිත හැදෙනවා. වෙනද තරම් හිත අහකට යන්නේ නැති ගතිය සති නිමිති හිත බැඳී පවතිනකම අස්වාස පස්වාසයේ කෙරෙහි දෙනම් සහිතකම වැඩෙනකම එයාට ටිකෙන් ටික අත්විඳින්න පුළුවන්. මේ විදිහට භාවනා කරනකොට තමන් දන්නවා සති නිමිති හිත තබා ගත්තාම හිත කොහාටවත් දුවන්නේ නැතුව හොඳට නතර වෙලා තියෙනවා නම් ඒ වගේ වෙලාවෙදී උපදින අරමුණු නුවණින් මෙනෙහිකට යුතුය. සත්‍ය නිමිති හිත බැඳී පවතිනකොට විදර්ශනා උපදින අරමුණු විදර්ශනා කරන්නට යොමු වෙන කාලය වැඩි කළ යුතුයි. සත්‍ය නිමිත්ත හොඳට ප්‍රකට නැතිනම් සිත අහකට යන වේගය වැඩි නම් මුල් කාලෙදී සමත නිමිත්තට දෙන කාලය වැඩි කළ යුතුයි. විදර්ශනා කරන කාලය අනුකොට යුතුයි. ඒක තමයි දැක්වෙන්නේ. ඒ විදිහට සත්‍ය නිමිත්තේ හොඳට හිත තබාගෙන ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය වඩලා හිත දුවන ගතිය අඩු නම් ඉදලාගෙදී බාහිර චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුසරිතා සති සම්බෝධියන්ගේ කියන්නේ බොහෝ කල් සිට කිව්වා වූ කළා වූ දේවල් තමන්ට සිහි වෙනකොට ඒවට හොඳට හිත තබන්න ඕනේ. හොඳ සිහියෙන් හිත තබන්න ඕනේ. ඒ ආනාපාන සතිය වඩලා මොනවා හරි සිහි වෙනකොට සති නිමිත්තෙන් ඉඳගෙන අස්වාස ප්‍රස්වාසයේ හිත අතහැරෙනවා. ඒ සිහි වෙන නිමිත්ත අල්ලගෙන ඒ නිමිති මුලට යා යුතුයි. අපි උදේ මතක් කළා වගේ කවුරු හරි යාළුවෙක් සිහි වුණොත්, යාළුවට කියපු දෙයක් සිහි වුණොත්, කළ දෙයක් සිහි වුණොත් ඒක පසුතැවීමට වෙන්න පුළුවන්, සතුට වීමට වෙන්න පුළුවන්, ගැටීමට, දුකට, දුර්වාසයට වෙන්න පුළුවන්. ඒ ඕනම අරමුණක දුක් වෙවි සතුට වෙවි ඉන්නේ නැතුව ඒ අරමුණ එබඳු දැනුමක් තමන්ට ඇති උනේ කොහොමද කියලා විමසිය යුතුයි. එහෙම අදහසකින් අරමුණේ මුලට උඩට යා යුතුයි. ඒකයි පටිසෝතගාමී කියලා කියන්නේ. එන අරමුණ ඇත්ත වෙලා ඇලීමට අනු ඇලීමට සුදුසුදේ ඇලෙනවා නම්, ගැටීමට සුදුසුදේ ගැටෙනවා නම්, රැවටීමට සුදුසු අරමුණේ රැවටෙනවා නම් ඉබඳු ධර්මතාවයකින් යුක්තෝ සිටින් කියින් කිරින් කරනවා නම් මේකට කියනවා අනුසෝත ගාමී කියලා. ඒ සෝතය අනෝ යනවා. පටිසෝත ගාමී කියලා කියන්නේ උඩහට යන ගංගාවක් ගලනකොට ගඟේ ගහගෙන යතු යන වතුරට අනුව යනකොට ඒකට කියනවා අනුසෝත ගාමී. පල්ලෙහාට ගලන ගඟේ උඩහට පේනවා. එතකොට කියනවා පටිසෝත ගාමී. ඒ වගේ යම් අරමුණක් එනකොට ඒකට ප්‍රතිචාර දක්වනවා නම් හොඳට හෝ නරකට ඒ හැම එකක්ම අනුසෝතගාමී කුසල හෝ අකුසල ධර්ම සිද්ධ වේ. පටිසෝතගාමී කියන්නේ අරමුණ ඇත්ත වෙලා ඒකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එබඳු අරමුණක් උපදින්න හේතු හේතු ධර්මයෝ ප්‍රකට කරගන්නතා උඩට යනවා. කයාලියක් කියලා සිහි වුණාම මෙබඳු දැනුමක් ඇති වුණේ කොහොමද කියලා උඩට ගිහිල්ලා ඒ යාළුවා කියලා හිතට පෙන්වන රූපය හොඳට නුවණින් මෙනෙහි කරනවා. ඉස්සෙල්ලාම ඇස් පිටිපිටට ආපෝ රූපය රූපේ අභිමන කතා කළා වගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර ශරීරේ කොටස් වලට බෙදලා ඒවේ ලක්ෂණ ටික බාහිර ලක්ෂණ වලට ආදේශ කළා නිබඳු රූපේ කුයි ඇස් පිටිපිටට ආවේ ඒබඳු රූප නිමිත්ත කුයි රූප සතහන කුයි රූප සංඥාව කුයි හමුනේ කියලා හොඳට නිශ්චය විශ්චය කරගන්නවා. එබඳු තමන්ට පෙනෙන රූපයට මේ යාළුවා ඉන්දික මොකක් හරි අපි හිතුවහම අපි හිතපු ටිකත් එකතු කළ මේ හැඩසටහන මනෝ විඥානෙන් සිහි කරගන්නවා. මොන අනාත්ම සංඥාව ප්‍රපංච සංඥාවක් අපේ මනසට ආපු හැටි. මේ දැන් යාළුවා කියලා මම සිහි කරන්නේ මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්ත මෙන්න මේ විදිහට හිත හසුරුවලා හදාගත්ත නිමිත්ත නේද කියලා මෙනෙහි කරනවා. තමන් සිහි කරන කෙනාට භූමියක් දෙන්නේ නැහැ. තමන් සිහි කරන කෙනාට සතර මහා ධාතු ඉඩක් දෙන්නේ නැහැ. මම බලන්න කියලා ගියත් යාළුවා බලන්න කියලා ගියත් වෙන්නේ පඨවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයෙන් අවකාශ ධාතු අවරාධ රාශි වෙච්ච රූප මිටිය ඇස්තිදි පිටට එයි. එතකොට මේ දැන් මගේ හිතේ තියෙන ගතියම සිහි කරගන්නව නේද විලාවට ඒද බාහිර කෙනෙක් හම්බ වෙනව නෙමෙයි වෙන්නේ මේක නේද කියලා අනාගතේටත් බලනවා. එහෙනම් අතීතේ යාළුවේ හිටියා නෙමෙයි සතර මහා ධාතුවේ වෙලා තියෙන්නේ මෙන්න මේ සතර මහා ධාතු රූපය සිහි පිටට එනකොට පහළ වෙන අනාත්ම සංඥාව ආරම්භය යාළුවේ පුද්ගලයේ කියලා හිතනකොට ඒ හිතපු අත්දැකීමත් එක්කම ඒ සංඥාව විඥානය සිහි කරගෙන මේ ප්‍රපංච සංඥාවක් හදලා තියෙන එක නේද කියලා අතීතයට අනුව කියලා බලමු. ඉස්සෙල්ලා මොලේ මේ දෙපැත්තට යා යුතුයි. එතකොට තමයි තමන්ට නිරුද්ධ වෙච්ච අරමුණු වලද දුක හිටින්නේ. නැත්තම් අහවලා නරුණා අහවල් කෙනා නරුණා කියලා නිරුද්ධ වෙච්ච රූපයන්ගෙත් ඕගොල්ලන්ට දුක තියෙනවා. කෙලෙසි තියෙනවා. එහෙම අනාගතයට ගිහාමයි අනාගතයේ අරබිය තණ්හාව හිතින් නැත්ේ අහවලා හම්බෙන්න යන්න ඕන බලන්න යන්න ඕන කියන්න යන්න ඕන කියලා. අතීත අනාගත වර්තමාන කියන මේ තුන් කාලේ මෙනෙහි කටයුතු එක අරමුණක් අරගෙන මෙනෙහි කරද්දී බොහෝ වෙලාවක් ගියත් කමක් නැහැ. ඒ එකක් තුළින් මහවිශාල ප්‍රදේශයක් ඔබලම ආලෝක කරනවා. ඒ කාලේ ඔබලන්ට පාඩුවක් නැහැ. කප්තුලින් සියල්ල දැක හැකි දර්ශනයක්. එහෙම මෙනෙහි කරනකොට හිතේ හිතේ කුඩා කුඩා විචාර කොහොම තව අතරවරද තව කෙනෙක් හෝ දෙයක් හෝ සිහි වුණොත් ඒක නොසලකා හැරලා මේක සිහි කරනකොට හොඳට ඒ නිමිත් අල්ලගත්තාම යන්නේ නැහැ. නමුත් බැරි වෙලා හරි වෙන දෙයක් සිහි වුණොත් මේ මෙනෙහි කරන එක භාගයට අතහැරලා වෙන එකක් අල්ලගන්නේ නැහැ. සිහි උනේ යාළුවා නම් ඒ සිහි වෙච්ච අරමුණට මේ සතර මහා ධාතු පොළවේ මේ භූමියේ ඉඩ නොදෙන තැනටම අතීතයේ හිටියත් නෙමෙයි දැන් ඉන්නවත් නෙමෙයි අනාගතයේදී මේ පොළවේ එහෙම කෙනෙක් හිටියේ නැහැ. පොළව පොළව හැටියටම දකින්නවා. පොළව පොළව හැටියට නොදන්නා කම නිසා තමන් තුළ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත් ප්‍රපංච සංඥාව ගැන මොනවායි ඒ විදිහට ඒ අරමුණ ඉවර වුණාම තව අරමුණක් ගන්නවා. තමන් හිත ජීවන ගතිය අඩු නම් විතරයි තව අරමුණක් දෙකක් උදර්ශනා කරන්නේ. ඒ දෙහිතේ ජීවන ගතිය අඩු වුණා දිග්ගටම විතර මෙහෙම බලබලා ඉන්නේ නැහැ. ආපහු හිතාමතාම නතර කරලා සති නිමිති හිත තබාගෙන ආස්වාස කටයුතුයි ප්‍රස්වාස කටයුතුයි ආනාපාන සති සිදු කරන්නේ. දිගටම සමහර විට මෙහෙම වඩනකොට හිතට හරි මිහිරි, කයට හරි පහසුයි, ඉන්න පුළුවන් ආනාපාන සති. නමුත් එහෙම දිගටම ඉන්න එපා. ඒ කමටහන අතහැරෙන්නේ ඕගොල්ලෝ මහ විශාල කුසීත කමකට වටලා. ඒ නිසා ඉන්න පුළුවන්කම තියෙද්දීම සමාධිගතයේ තියෙද්දීම කලින් කලට අරමුණ නොවනින් මෙනෙහි කොට යුතුයි. මෙනෙහි කරන එකේ නිතරම ඉන්නේ නැහැ. එතකොට ආශ්‍රය ක්ෂය කිරීමට තරම් සමත් චිත්ත සමතයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ සමත් නිමිත්තත් ආසේවනය කරනවා එන අරමුණු වල ඇත්තක් දකිනවා. මේ දෙක මාර්ගයෙන් මාරුට මෙහෙම කරනවා. කළා ඔන්න පැයක් හරි පැය භාගයක් හරි කළාට පස්සේ නැගිට්ටොත් නැගිටිනවත් එක්කම සතිපට්ඨාන ඉරියාපතේට දැන් තමන්ට සිහියයි. තමන් නැගිටින්නෙම නැගිටින බවට සිහියයි. හැම වෙලාවෙම ආධ්‍යාත්මික කාය කෙරෙහි සිහිය තබා ගත යුතුයි. කායගත සති කියලා කියන්නේ කාය අනුව ගියා වූ සිහිය. හැම වෙලාවෙම තමන්ගේ කයෙන් හිත හකට ගන්නේ නැහැ. තමන් ඒ කමටහන අවසන් වෙලා නැගිටිනකොටම සති නිමිති හිත තියෙනවා. සති නිමිති තිබ්බත් තමන් නැගිටින බව දැන දැකමයි නැගිටින්නේ. මේකෙමත් ලොකු විශාල යමක් කරනවා. මොකද්ද? අතීත අනාගත දෙකට යන්ත නොති ප්‍රතිසිතු වර්තමානයක තමන්ව තබා ගන්නවා මේ කායගත සතිය. සමහරට උදේ 6 ඉඳන් හවස 6 වෙනකන් එකම සමාධියක ඉන්න පුළුවන් කෙනෙකුටත් එක පැය කාලක් ඉඳ බැරි කායගත සතිය. හැබැයි කායගත සතියෙන් පැයක් ඉන්න කෙනෙකුට ඉන්න පුළුවන් දිනකට 6යි. වෙනසේක. අරමුණු එක්ක ජීවත් වෙනකොට සිහිය අල්ලගන්න එක අමාරුයි. එක තැනක ඉඳගෙන සිහිය අල්ලගන්නවා කියන එක පහසුයි. ඒ වගේම එක තැනක ඉඳගෙන සිහිය අල්ලගන්න එක වැටෙන්නත් පහසුයි. අරමුණු ගන්න ජීවිතයත් එක්ක අල්ලගන්න සිහිය විසිරෙක නැති වෙන්නේ. ඒකයි වෙනස. එතකොට ඒ භවනා කළා ඔබ හිතගත්තු හිත ගන්න බවට සිහියයි. මේ කය පැත්තේ තිබහම ඉබේම සිහිය. එතකොට තමන් ඇවිදිනකොට ඇවිදිනවා කියලා දන්නවා. මේ කය සෙලවීම ගැන දන්නවා. අමුතු ගැඹුරු නුවණක් අවශ්‍ය නැහැ මේකට. මේ ධර්මතාවයකින් වෙන්නේ කෙනෙක් කරනවා නෙමෙයි, පුද්ගලයෙක් කරනවා නෙමෙයි කියලා එහෙම මොනක් අවශ්‍ය නැහැ. මේකෙන් උපායක් නේ කරන්නේ. ඊට පස්සේ හිත ගන්න බවට දැනුම් සහිතවම යා හිත ගන්න. ඇවිදින්න අගේ කියලා ඇවිදිනවා යනවා යන බව දන්නවා. හිතගත්තුත් හිතගත්ත බව දන්නවා. ඉඳගත්තුත් ඉඳගත්ත බව දන්නවා. නිදාගත්තුත් නිදාගත්ත බව දන්නවා. හැම වෙලාවෙම මේ හතර ඉරියව්ව දැනුම් සහිතව එක පැයක් ඉඳලා බලන්න මොන තරම් වෙනසක් වෙයිද කියන්නේ. පැයක් එපා, එක විනාඩි 10ක් කරලා බලන්න. ඔයාලට මොන තරම් අමාරු වෙයිද කියලා. ඉඳගෙන හිටගෙන හිටගෙන මේ ශරීරයේ ඉරියව් ටික ඇත්තට සිහියෙන් අපි හැම වෙලාවෙම බාහිර රූපයක් සද්දය ගන්ධය බාහිර තියෙන දෙයක් සිහි කර කරම හිට ගන්නවා. ඒ වගේ දෙයක් ගැන හිත හිත සිහි කර කරම ඇවිදින්න පටන් ගන්නවා. ඒ බාහිර දෙයක් සිහි කර කරම එක්කෝ විඳ ගන්නවා, එක්කෝ නිදා ගන්නවා. ඉරියව් පවත්වනවා මිසක අපි මේ ඉරියව් වලට සිහියෙන් කවද්ද කටයුතු කරලා තියෙන්නේ කියලා තමයි. ඒ වගේම ඉරියව් වලට සිහියෙන් ඉන්නකොට ඔබට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ සිහි කරන්නේ බාහිර ස්පර්ශ ආයතන 6 අනුව ගියා වූ මනස වික්ෂිප්තයි කියලා කියනවා. විසුරුම මනසක් කියන්නේ එකට ලක්ෂණයක් තියෙනවා. සමාධිගත මනස සහ විසිරුණු මනස හඳුනා ගන්න ලක්ෂණයක් තියෙනවා. මොකක්ද? විසිරුණු මනසක ලක්ෂණය හැම වෙලාවෙම බාහිර ආයතන හයට නැඹුරු වෙලා ඇති. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන මෙන්න මේ පැත්තට නැඹුරු වෙලා ඒවා විස්තර හොයමින් විස්තර කරමින් ඒවට උත්තර පිළිතුරු සපයමින් ඒව එක්ක තනියම කතා කර කර ඇති. සමාධිගත මනසක් හොයන්න තියෙන ලක්ෂණයක් තියෙනවා. ඒ ආයතන ටිකෙන් බැහැරව සම්පූර්ණ ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙලා ඇති මනස. සති නිමිත්ත වේවා, කය ගැන වේවා, කරන ඉරියව් ගැන වේවා, වේදනාව ගැන වේවා, හිත ගැන වේවා, ධර්මයන් ගැන වේවා තමන්ට දැනුම ඇවිල්ලා ඇති. මේ සතිපට්ඨානේ සම්පූර්ණ වෙනස් මේ ලෝක දෙකක්. බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ ආයතන ටිකට නැඹුරු වෙලා ජීවත් වෙන මනසට තමයි ලෝකේ කියලා කියන්නේ. ඒක මායාවේ ශේෂ්ත්‍රේ, මායාවේ භූමිය. මේ සතිපට්ඨානේ ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙලා කටයුතු කරන මනසට තමයි ආර්ය භූමිය කියලා කියන්නේ. ඒක ප්‍රියා සතුරිටම බුදුරජාණන් වහන්සේගෙන් උරුම වෙච්ච ශේෂ්ත්‍රය. එතකොට ඔන්න නැගිටලා ඉරියව් ගැන හොඳට නොවනයි ඉරියාපත. ඊට පස්සේ ඒ ඉරියව්වක් ඇතුලේ යමක් යමක් කරනවා නම් කරන දෙයට නොවනයි. සත්‍ය සම්පජන්ය ඔබ ඉඳගෙන ඉන්නකොට හැම වෙලේම දැන් ඉඳ ගන්නකොට සිහිය ඇතු ඉඳගත්ත ඉඳගෙන ඉන්න කියලා දන්නවා. ඊට පස්සේ ඉඳගත්තාම ඉඳගෙන ඉඳගෙන ඉන්නවා කියලා හිතන්න බෑ. ඉඳගෙන කරනවා නම් යමක් කන්න කන්න දෙයට සිහියයි. හොඳට මතක තබා ගන්න ඕනේ කරන දෙයට සිහියයි කියලා කියන්නේ ඉඳගෙන ඔබ අතින් කෝප්පේ ගන්න හැදුවොත් ඔබ දැන දැකමයි අත දිගහැරියේ, දැන දැකමයි ඒ ද්‍රව්‍යයක අත ආපහු ගත්. ඔබේ කයට මිසක ද්‍රව්‍යයට නෙමෙයි නොවන සිහියදී. හැම වෙලාවෙම අත හකුලනවා හකුලනවා දිගරනවා දිගරනවා කියලා හිතන්න ඕනේ. දැනුම් සහිත බවක මේ උපාය. මොනවා හරි මහනවා නම්, පොල් ටිකක් ගහනවා නම්, හාල් ගරනවා නම්, රෙදි හොදනවා නම්, ගිනි අතු ගන්නවා නම්, යම් ඉරියව්වක අපි මොන හරි වැඩක් කරනවා නේද? කයි මොන හරි කරනකොට කරන දෙයට ඔබ හිතෙන් මොන හරි කරනවා නම් එතකොට චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන තැනකින් ඔබ දුනෝනේ. ඒක අපි පස්සේ කතා කරමු. දැන් ඒකයි අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති, සමේංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති, අනුපිටේ විලෝපිතේ සම්පජානකාරී හෝති. ඉදිරි යනකොට, ආපහු වෙනකොට, වටපිට බලනකොට, අතපය හකුනකොට, දිගහරිනකොට, කනවා නම්, බොනවා නම්, රස විඳිනවා නම්, ඇඳුම් විඳිනවා නම්, එතකොට වැසිකිලි කැසිලි කරන මේ හැම දෙයකින් ගෑනම සිහියයි තමයි නෝනයි. ඒ කියන්නේ සිහියයි නෝනයි කියන්නේ මේ හැම දෙයක් මුන් දැනුම් සහිතව කරන වර්තමානයක ඉන්නවා. අසිහියෙන් කෙටියෙන් ගත්තාම වෙන දෙයක් සිහි කර කර මේ ක්‍රියාව කරන්නේ. එතකොට මේ ටිකෙන් මෙන්න මේ ගතියෙන් තමයි හිතේ ඔය වේගවත් නීවරණ ටික ඉක්මනට මට්ටු වෙන්නේ. අඛණ්ඩව ගියෝ. එහෙම නැතිනම් මේ හිත හදනවා කියන එක හිතන්නවත් එපා. හීනේ කියන හිත එච්චර වේගවත්. අපි කියනවා හාමුදුරනේ හැමදාම අපි භාවනා කරනවා ඒත් මේ හිත සමාධි වෙන්නේ නැහැ නේ කියනවා. ඉතින් අපි මොකද්ද කරන්නේ? පැයක් හරි පැය භාගයක් හරි පැය දෙකක් හරි වුණා භාවනා කරනවා. ඊට පස්සේ දැන් මම ඔබට කියන්නේ දැන් කැලේ කුල්ෙච්ච පුළු හරකෙක් හොඳටම පුළුයි. ඌ අල්ලගෙන ඇවිල්ලා පැය භාගයක් විතර කණුවක බැඳලා තියලා ආපහු ගැලේට දෙනවා. ආපහු පොහොදාට අරගෙන ආන පැය භාගයක් බඳිනවා. මුගේ කුළුක තියෙන කොච්චර දසකේ කොච්චර දසකේ කියන්නවත් බැරි තරමේ. එතකොට ඒ වගේ සිය දහස් ගුණයක් බලවත් හිත මෙල්ල වෙන එක ගැන කියන්නවත් දෙයක්. එමේ පුරු හරක ගෙනල්ලා කණුවක හරි ටැඹක හරි බාඳින්න ඕනේ. දැන් දහම අඛණ්ඩව වැඳලා තියන්න ඕනේ. ඊට පස්සේ උට ඛණ්ඩ දෙන එක අඩු කරන්න ඕනේ. බොණ්ඩ දෙන එක අඩු කරන්න ඕනේ. ඛණ්ඩ බොණ්ඩ දෙන එක අඩු කළා තමයි ඌ වැඳලා තියන්න ඕනේ. එතකොට තමයි ඌ ටික ටික ඉස්තෙල්ලා ඒ තෙහාට පයින්නවා, මෙහාට පමනවා, පිඳිනවා, පොළව හරනවා, අරිනවා. කොහොම එයා වුණනම් දවස් දෙකක් විතර කරයි. ඊට පස්සේ අනින්න පිඳින පණින ගතිය නතර වෙන්නේ ඒ දුවන. ඔය දුවන එකක් දවස්ක් දෙකක් දුවයි. ඊට පස්සේ දුවන්නේ නැහැ. ඊට පස්සේ ඇවිදගෙන යයි වාගේ. එකක් දවස්ක් දෙයක් ඇවිදි. ඊට පස්සේ උන ටිකක් හිටගෙන ඉඳ ගන්න. එකක් දවස්ක් දෙයක් කරා. ඊට පස්සේ ටිකක් ඉඳි. ඊට පස්සේ කන්නම මූලම වැටිලා ඉන්න දවසක් තියෙනවා. ඒ කාලෙදි ඈත ඉඳලා බොහොම චුට්ටි චුට්ට තමයි කන්න කොට දෙන්නේ. ඊට පස්සේ ඔන්න යම් මට්ටමකට රළු මට්ටම හීලක මේ කුළු ගතිය අඩු වුණාම හීල තව හරකෙක්ගේ කරේ බඳිනවා. මෙයාට ඇදගෙන යන්න බැරි එයා විසින් ඇදගෙන යනවා. එකෙක්ගේ කරේ බඳිනවා. ඇදෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ අර හීල එකත් එක්ක කැලේ ඔය ඇවිදලා කාලා ගිහිල්ලා ඔන්න ටික දවසක් යනකොට මේ සතාගෙන් කරත් බඳින්නක් පුළුවන් හාන්න පුළුවන් හොඳට වැඩගත්තා. මොකද තමයි කුළු හරක් හීල ගන්න. බුදුරජාණන් වහන්සේ නම් ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන චප්පානක සූත්‍රයේදී මහණේ සතිපට්ඨානේ මම ටැඹකට උපමා කරන කණුවකට උපමා කරන කුළු කමහින්ද පයින්නවා, එහාට පයින්නවා, මෙහාට පයින්නවා, අරක කතා කරනවා, මේක කතා කරනවා, අරගෙන බලන්න කියනවා, මේකෙම හොයන්න කියනවා, අහවලා මෙහෙම කිව්වා කියනවා. හිතේ එකම කෙලවරක් නැති මහා කාලකෝටියක් වෙනයි ඕගොල්ලන්ට මේ සති නිමිත්තයාට තියෙන වැඩ. ඈ දරුවෝ ගැන කියයි, දරුවට වෙච්ච දේ ගැන කියයි, නෑදෑය ගැන කියන්නයි කියන්න තියෙන කතා නම් කෙරවලක් නැතුව කියනමු. ඒත් සත්‍ය නිමිත්ත හිත තබාගෙන එක් ආනාපාන සතිය නැත්තම් කය කෙරෙහි කර්ම කරන වැඩේට සිහිය මෙහෙම ඉන්නකොට අහකට යනවා. නමුත් නෑ, මම මෙතන කයි අහකට ගිහිල්ලා අපෝ කය කෙරෙහි සිහියයි. ඔහොම කරනකොට අර දුවන වීදි ටික 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 අඩු වෙනවා. එක තැනක ඉඳගෙන ආනාපාන සති භාවනා වඩනකොට ඒක ඔබට උපකාරයි. ඉරියාපති සති සම්පජන්නේ වගේ චංකමනේදී සිහිය පවත්තන්න. ඉරියව්වලදී කරන දේ සති සම්පජන්නේ ඇති කරගන්න එකකම ඔබට උපකාර එක තැනක ඉඳගෙන ඉන්නකොට. ඊට පස්සේ ඔයට අමතරව ඒ ඕනම තැනක කය කෙරෙහි සිහිය තබාගෙන ඔබට කයේ ද්වත්වංසාකාරයේ බලමින් හෝ ධාතු වශයෙන් බලමින් ඉන්න පුළුවන්. කන්න කන්න වැඩේට එක්ක සිහියයි, ඉරියව් වලට සිහියයි, කයේ ඇත්ත බලන උමප කොටස් වශයෙන් බලන ද්වත්වංසාකාරයට සිහියයි, එහෙම නැත්නම් සතර මහා ධාතු වශයෙන් බලන කොට සිහියයි. එහෙම නැත්තම් නව සිවති ප්‍රේත සිද්ධයි. ඒ කියන්නේ තාම නැතත් තමන්ගේ ශරීරයෙන් මේ ශරීරය දිහා නිකන් හිත හිත ඉන්නවා නේ මෙහෙම තිබුණත්. මේ ශරීරයත් ඉතිමිලා නිල්වෙලා කුඹුරලා යනවා. ඉතිමිලා නිල්ව මැරිලා ඉතිමිලා නිල්වෙච්ච ශරීරයක් යන්තිද මේ ශරීරය තිබුණු ස්වභාවයට පත් වෙනවා නේ කවුද හරි. මැරිලා ඉතිමිලා කුඹුරලා සැරව කරන සත්‍යයට පත් වෙන රූප හරුණාම ඒ தത്വෙට මේ රූපෙත් කවදාහරි පත් වෙනවා උගල නැති වුණා නව සිහිතිකේම සිහි කර කර මේ සවිඥාන කයට ආදේශ කළ හැකි මා ඉක්මනට මේ පුද්ගල භාවය දෙනවා මේක ඇත්තමයි කියන එකක් මමමයි වෙච්ච ගතිය දෙනවා මේ කය ඇසුරු කරගෙන ඔබට හැසිරෙන්න පුළුවන් ශේෂ්ත්‍රේ බොහෝයි කායගත සතිය ඒ ඕන විදිහකට ධාතු වශයෙන් අසුභ වශයෙන් මෙනෙහි කර කර එතකොට ආනාපාන සතියන්නේ නෝනායි කන්න ඉරියව් වලට නියම නෝනායි කන්න කන්දේට නෝනායි මේ ශරීරයේ දවත් සංසකාරයට නෝනායි ධාතු වශයෙන් බලන්න නෝනායි නවසීතික මැරිලා දවසක් දෙකක් ගියේ ඉති මොනදේ විමුක්ති පොහොසාරව ගලපු මේ මස් නහරින් දැදුණු එතක කැවි විසිරිච්ච ස්වභාවයේ මේ ඕන එකක් සීකල මේකට ආදේශ කරගෙන ඉන්නවා. ඔහොම කරනකොට ඔය ටික ඔබ එක සතියක් දෙකක් කරනකොට වෙන්නේ මොකද්ද? වෙනද වගේ දේවල් දුරවල් ගැන හාර 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 හිතපු හිතට ඒ ශේෂ්ත්‍රේ ටිකෙන් ටික නැකෙනවා. අමතක වෙනවා. ඒ හැම සිත විචාර කාඩුවේ මේ හිත බලෙන් අමාරුවකින් හදන්න ඕනේ නැහැ. ඉතින් එයා හිතගෙන හිටියත් හිතගෙන හිටියත් ඇවිද්දත් නිදාගත්තත් ඕන වෙලාවක යට යහපතක් නෙවෙයි. මෙන්න මේ විදිහට කරනකොට අර හිතේ හිතේ කතා කරන වේගය අඩු වෙනවා. මේ ටිකේ සතිපට්ඨානේ වඩනකොට එයා විශේෂයෙන් තව ධර්මතා තුනක් සීලයට උපකාර පිණිස සමාධියට අනුග්‍රහ පිණිස අලලා දිය යුතුයි. මොකද්ද? ඉන්ද්‍රිය සංවරය, භෝජනේ පමණ දන්නාකම, නිදි දුරු කිරීමත් කියන මේ ධර්මතා තුන අවශ්‍යයෙන්ම සපයා ගත යුතුයි. අවශ්‍යයෙන්ම තමන්ගේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගත යුතුමයි. ඇහැ කන දිවනාසය ශරීරයේ මනස කියන මේ ආයතන ටික සේවනය කටයුතු නොකටයුතු කියලා දෙකට බෙදා ගත යුතුයි. ඇහින් යම් රූපයක් බලනකොට ලෝභ දේශ ලාම කුසල ධර්ම උපදින රූප පුළුවන් තරම් හිතාමතා පුළුවන් තරම් ඇසුරු නොකටයුතු යම් රූපයක් ඇසුරු කරනකොට අලෝපද්ධ සමෝහ කුසල සහගත ධර්මය උපදින නිබඳ විදිය රූප ඇසුරු කොට යුතු. ඇහැ අවශ්‍යය අර පන්සලක කැන්දෝනේ බණකොතක් බලන්න ඕනේ ඒ ඕනකට නේද? මේ වගේ කන දිවනාසය ශරීරයේ උද්දීතා විතක්ක සූත්‍රයේ මේ වගේ දෙකට බෙදා ගන්න ඕනේ. ඊට පස්සේ ආහාරයේ පමණ දැනගන්න ඕනේ ජීවිතී බොහෝ සංයෝජන ආශ්‍රව එකතු වෙන තැනක් ආහාරය. මේ ආහාරයෙන් කෙරෙන්නේ කන බොන ආහාරයෙන් මේ කෙස් වර්ගය දත්තා අපි කුණුපු කොටස් ටික හැදෙනවා නේද? නිබඳු ආහාරයෙන් හැදෙන කොටස් ටිකේ යුක්ත රූපය ඇසිරිට එනකොට ඒ රූපයට මම කියලා හිතුවාම ඒ සංඥාව මම කියන අත්දැකීම ඇති කරගන්නවා නේද කියලා අපිට බලන්න පුළුවන්. ඒ නැතත් ආහාරය ගැන බලන්න කියන්නේ මෙහෙම විරාගයෙන් ඉන්න කෙනාට කාලය කරකොට මේ ආහාරය තුලම කිදා වහිනවා. ඒ කියන්නේ දෙන්නේ බත්තට කෙනෙක් වෙන්නේ නැහනේ. පාන් කෑල්ල කෙනෙක් වෙන්නේ නැහනේ කියන නුවණ. අර බුදුරජාණන් වහන්සේගේ කාලේ සංඝරක්ෂිත හාමුදුරුවන් ගිතේන වාදිනිය සංඝරක්ෂිත හාමුදුරුවෝ රහත්තුනේ මොකෙන්ද මේ ආහාරේ පත්‍ය නිසා කියන්නේ. ආහාර වලද 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 ඉන්නවා ඉතින් බලනකොට සංඝරක්ෂිත හාමුදුරුවෝ කියනවා ආහා සංඝරක්ෂිත බලාගෙන කටපිච්චේ ඉන්නේ. එයා කල්පනා කරනවා මේ තරම් හීල් වෙච්ච මේ බත්තුළු මොකද කටපිච්චේ කියන්නේ. කියලා බැලුවහම සිහි නැතුව මේ වළඳන එකටයි කිව්වේ. තර ශනිකව මෙයා සිහිය පිහිටවා ගන්නවා. ඇත්තටම සිහිය හොඳට පිහිටුවහම ඕගොල්ලෝ බලන්ද කොච්චර වීදිකලෝ බක්තිදාන කතට අරගෙන කනගුණ ආහාරෙන්නේ මේ රූපේ හැදෙන්නේ. මේ ආහාර ගන්නේ මේ රූපේ නොනැසී පවත්වා ගන්න නේද කියලා සිහිය තබනකොට ඒ භක්තිගාම සම්පූර්ණ අනාත්මයි නම් ඒ නිසා හැදෙන මේ කොටසක් හැම කොටසක්ම අනාත්මව අනාත්මයි නේද කියන විරාග සංඥාවක් ඉදී මෙලඹ සිටිනවා මේ නිවන් ධර්ම අඩු වෙනකොට. මේ ශරීරයට අපි මම කිව්වට පුද්ගලෙක් කිව්වට මේ බඳු ආහාරයකින් නේද හැදෙන්නේ. මේ බත් ඇටයකට මම කියන එක මේ ශරීරයට මම කියන එක අතර වෙනසක් නැහැ නේද? බත් ඇටයකට මම කියන තරම් මොඩද වගේ තැනකට එනකම් ඒ නිසා තණ්හාව අඩු වෙනවා වගේ මේ ඥාන දර්ශනයට බෙහෙවින් හිතයි එකයි ආහාර ප්‍රතික්ෂා කරන්න කියන භෝජනේ පමණද නැද්ද කියන්නේ. ඊට පස්සේ අවශ්‍යයි මොකද්ද? නිති දුරු කිරීම. ඒක ඊගාට අවශ්‍යම දෙයක්. රාත්‍රියේ බෙදනවා යාම තුනකට. තුන් යාම කියලා කියන්නේ ප්‍රථම යාමේ, මධ්‍යම යාමේ, පස්චිම යාමේ කියලා. හවස 6 ඉඳන් රෑ 10 වෙනකන් අයිති ප්‍රථම යාමේ. රෑ 10 ඉඳන් රෑ 2 වෙනකන් අයිති මධ්‍යම යාමේ. ඒ දෙකේ ඉඳිහය වෙනකන්යි පස්චම යාම. ප්‍රථම යාමේ ඒ කියන්නේ අවසහයේ මන්දයි ඉන්දගමෙන් සක්මමෙන් ආවර්ණීය ධර්මයන් දුරු කරගන්න වෙහිසි යුතු මේ සතිපට්ඨාන කෙරේ පුළුවන් තරම් සිහිය දෙවිය යුතු. මධ්‍යම යාමේ සිහිය තු නිදාගෙන ආපෝ පස්චම යාම බුදුරජාණන් වහන්සේ රැ දෙකට නැගිටින්න. පස්චිම යාමේ ඉඳගෙන සක්මනේ ආවර්ණ ධර්ම දුරු කොට දෙක කෙසේ වේවා. තුනට හතරට දඬු ගහන්නේ නැගිටලා ටිකක් උත්සාහවත් වෙන්න. ඒ නැගිටින කොටත් කිසිම වෙලාවක ටිකකින් නැගිටින හින්නේ නැගිටිනවා කියලා හිතන්න. එක පාටම නැගිටිනවා. එතකොට ඒ නැගිටින වේගෙට නිදිමත දුන්නේ. ඇහැරුණේ කොළුදෙද්ද එවැලිම ටක්ක සෙන්නිකව කකුල් දෙක ඇදෙනවා කියන්නේ. එතකොට ඒක තමයි උපායය. ඊට පස්සේ හුරු වෙනවා ඒක. කම්බලි කර කර ඇඟවලි කඩ කඩ අරගෙන ඇඹ හිටියොත් බෑ. ඒ කුසිත ගමට ඒකිනවා. ඒ පැත්තට නැද්ද වෙනවා. හිත එන්නේම නැහැ බෑ කියලාම හිතෙනවා. යම් වෙලාවක වෙලාව බලන්න බෑ කීයද හරි නැගිටොත් නැගිටිච්ච ගමම සෙන්නිකව කකුල් දෙක ඇදෙනවා. නැගිටලා ඒ නැගිටින වේගයෙන් හිතවත පුළුවන් මොන කට්ටියක් හොද ගන්නවා ඉඳගන්නේ සක්මනේ ඉඳගන්නේ දේව ගන්න ඒක ටික දවස යම මොනවයේ ඉන්ද්‍රිය සමරේ භෝජනේ පමණදරගෙන නිදි දුරු කිරීම අවශ්‍යම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණේ යම් කිසි කෙනෙක් මේ ධර්මතා තුන අරඹුවද එයා ආශ්‍රයක්ෂය ආරම්භ කළා මේ ධර්මතාව තුන පටන් ගත්තද ආශ්‍රයක්ෂේ පටන් ගත්තා කියන්නේ මේක අඛණ්ඩ ප්‍රතිපදාවක් මේ පැයක දෙකක භවනා කරන කතාවක් නෙමෙයි එහෙම එකක් නෙවෙයි මේ සම්මා දිට්ඨිය කියන්නේ කී ඉඳලකට හැම වෙලාවකම ජීවිතයේ ඇත්ත පෙන්විය යුතු තේරෙන්නේ ඒ විදිහට එක තැනක ඉඳගෙන ආනාපාන සතිය ඊට පස්සේ ඉදියව් කන්න කරන වැඩේට ඒ වගේම මේ රූපේ ඇත්ත පිහතිය ධාතු වශයෙන් අසුභ වශයෙන් නැත්නම් නවසීතිකේට ඔය ටික අනුව සිහිය පවත්වනවා කියලා කියන්නේ හැම වෙලාවෙම ඔය ඇතුළත එකක හිටින්නේ කායගතව. මේම හිතිය කියලා ඔබ හිතන්නේ ඔබට බාහිර වැඩ කරන්න බැරි වෙයිද? වාහනයක් පදවනවා නම් බාහිර බොහෝ දේද නමුත් අවශ්‍යමද රැකියාවක් නම් යන්නේ රැකියාව නම් කරන්නේ ඒ ඕනක කරන්න පුළුවන් ගොවි කර්මාන්තයක් වේවා අනිත් කර්මාන්තයක් වේවා වාහනයක යනකොට වේවා ඕනම දෙයක් මේ සිහියෙන් කරන්න පුළුවන් කන්න කරන දෙයට සිහියයි අනවශ්‍ය කිලිස්ටික විතර යතහැරෙන මේ මෙහෙම යනකොට තමන්ගෙන් අයින් වෙන්න ඕනේ දේවල් අතහැරෙන්න ඕනේ දේවල් සිහිනුවනත් එක්ක වෙහෙසක් නැතුව ටිකෙන් ටික ටිකෙන් ටික අතහැරෙන්නේ කිසිවක් අතහරින්න නොආ යුතුයි. තමන් හිතලා කිසිම දෙයක මට මේවත් එක්ක භවනා කරන්න බෑ මේවා මම අයින් වෙන්න ඕනේ කියලා එහෙම අවශ්‍ය නැහැ. ඔබ භවනා කරන්න. සිත වැඩෙන්න වැඩෙන්න වෙහෙසකින් තොරව පුද්ගල භාවයෙන් තොරව ඔබෙන් අතහැරෙන්න තියෙන ශේෂ්ඨ විද්‍යාව තමයි. ඒක තමයි නියම ධර්මතාවය. අපි දන්නවනේ සුද්ධෝදන රජුගේ රජකම දරද්දි අනාගාම වෙලපිටි රහතුත් නේ. එතකොට රජෙක් වහම කොච්චර දේවල් බැලියෙද? නම් රජකම අතහැරලා කැලෙට ගියා නෑ. අනාගාම කියලායි සුද්ධෝදන රජුගේ රජ මාලිකාවේ අන්තිම රහත්තුමෙත් එහෙම. ඒ වගේ මෙතනදී උපාය එකින් මේ කිවි තමන් දක්ෂ වෙන්න වෙනවා ටිකක්. අඛණ්ඩව මේ තරම් වෙහෙසක් දරන්න ඔබට දී උපරිම එක සති දෙක තුනක් මාසය. එතනින් එහාට ප්‍රතිපදාව සපසහගතවම හැමදාම යමක් සිහි වෙනකොට සිහි වෙන අරමුණේ මුලට ඔබ හැමදාම යා යුතු නෑ. මේ ඉන්දෙන් ඉන්ද්‍රිය වැඩෙනවා. යම් දවසක් තී යාළුවා කියලා සිහි වෙනකොටම ඔබ සපේපු විස්තර ටික ඔක්කොම ඒ අරමුණත් එක්ක තියෙන. ඔබට අනිත්‍යය කියන සංඥාව සිහි කරන්න විතරයි තියෙන. අනිත්‍යය කියන සංඥාව සිහි කරනකොට ඔබ අනිත්‍යයි කියනවා. අනාත්මයක් දැකලා අනාත්මය නිසා හටගත්ත මේ සංඥාව ප්‍රපංචයකක් නේද? මේක සතර මහා දෝතට අයිති නැහැ කියලා මේ තරම් විශාල නුවණක් ඇතුවයි ඔබ අනිත්‍යයි කියන සංඥාව සිහි වෙන්නේ සිහි කරන්නේ. අද අම්මුවට අනිත්‍යයි කිව්වට නම් හරියන්නේ නැහැ. එහෙම හිතන්න ඕනෙත් නැහැ අනිත්‍යයි කියලා. ඒ අර ඇත්ත සිහි වෙනවත් එක්කම මේක අතහැරේ. එහෙම නැත්තම් මුළු සමස්තයක්ම තමන්ට ඇත්තටම මනෝමය චිත්‍ර ටිකක් වෙනවා. බාහිර විස්පර්ශ ආයතන හයත සිහි කෙරුවත් සිහි කරන දේට සිහියයි නෝනයි නිසා සිහි කරන දේ බාහිරට අයිති කියන මේ ගතිය බාහිරට ඇදිලා කාන්තාව වගේ තියෙන ගතිය හැමදාම තියෙනවා. ඔය ගතිය තියෙන්නේ මේ මෝඩකම තියනකම්. මේ හිත සමාධි කර කර මෙහෙම ඇත්ත පෙන්වන්න මෝඩකම අතහැරෙනවා. ඔන්න ඔය විදිහට සතිපට්ඨානෙට ඔබ සිහිවත් වුණොත් මේ ප්‍රශ්නේ පහසුවෙන් ලියන්න පුළුවන්. එහෙම සිහිය නැතුව පැයක් පැය භාගයක් දවසක භාවනා කරන මානසික මට්ටමක ඉඳලා සිහි වෙනකොට සිහි වෙන අරමුණේ උඩට යන්න යනවා කියන එකක් වෙන්නේ නැහැ. සිහි වෙනකොටත් ඔබට ඒක ඇලෙන්න ඕනේ අරමුණ ඇලිලා ගැටෙන්න ඕනේ අරමුණ ගැටිලා ඒක ඇත්ත වෙලත් ඉවරයි. භාවනා කරන්න ඉස්සර වෙලා ඔබට වෙන්න ඕනේ ටික ඉවරයි භාවනා කරන්න කියලා සිහි කරන නිදිත්. නමුත් ඉස්තෙල්ල භවනා කරන්න කියලාවත් එහෙම නිමිති ගන්න ඔබ ජීවත් වෙන ජීවිතයට සිහියයි වර්තමානයකට සිහියයි කායකට සිහියයි. ඒ විදිහට කායගත සතියෙන් ඉන්නකොට ඔබට කොමන ඉරියව්වකදී වේවා යම් වේදනාවක් ආවහම ඒ වේදනාව ඔබට ප්‍රකටයි. මේ කායකෙහිම ඉන්නකොට කායගත සතියෙන් යුක්ත කෙනාටම වේදනාව ප්‍රකටයි. යම්ම වේදනාවක් ඇති වුණොත් ඒ වේදනාව නිමිත්ත හොඳට අල්ලගන්න. දැන් ඒක යට කරන්න පුළුවන්. මේ ස්පර්ශ නිසා වේදනාව ඇති වෙනව නැේද, ස්පර්ශ නැතිව වේදනාව නැති වෙනව නැේද කියලා හොඳට සියුම්ව හිතට ගියයි. ඉතාම කූරු කටුකු තියුණු වේදනාවක තුනක් මේ වේදනාව තනිකල හිත තැබුවොත් එල්ලෙන්නවත් නැතුව හිටියයි. නමුත් මේ වේදනාව ඔබට කයේ වුණොත්, ඔළුවේ වුණොත්, දතේ වුණොත්, බඩේ වුණොත්, කකුලේ වුණොත් ඔබට ඒ වේදනාවට ප්‍රතික්‍රියාවක් නොදක්ව ඉන්න බැහැ. වේදනාව කකුලුනොත් කකුල හොල්ලන්නේ හෝ උස්සන්නේ හෝ අයින් නැක් කරන්නට ඉන්නද. වේදනාව උල්ලේ වුණොත් ඒකට ප්‍රතිකරණය නොකර ඉන්නද. නමුත් රූපයට ඈඳෙන්නේ නැතුව වේදනාව විතරක් බලන්න පුළුවන්කම ඇති වෙන්නේ යම් මට්ටමක කෙලෙස් ගති අඩු වෙච්ච මනසකට. ඒක සතිපට්ඨාන චරිත වෙන්නේ. තණ්හා දන්දු චරිතයට තමයි පොත්. තණ්හා තීක්ෂණ චරිතයට වේදනා. මොකද මේ තීක්ෂණයි. මේ රූපය අනුව බල බල ඉන්න කෙනාට මොන වැඩිනෝ එයාට පුළුවන් නේද? ඒ විදිහට ඒක නෙක්කම් අනිශ්චිත වෙන්න පුළුවන්, කාම අනිශ්චිත වෙන්න පුළුවන්, කුමන වේදනාවක් අවුත් වේදනාවට සිද්ධියෙන් ඉන්න පුළුවන්. ඊට පස්සේ එහෙම කය වේදනාව දෙකේ හිත තබා ගන්න කෙනාටම හිත කොටකයි. කෙනෙක් පුද්ගලයේ දෙයක් අරඹය තමන්ට කැමැත්තක් ඇති වුණු කවදාවත්ම බාහිර රූපයේ අරඹය කැමැත්ත තියෙන්නේ හිතේ කියලා අපිට පේන්නේ නැහැ, පෙන්වන්නේ නැහැ. අපිට පෙන්වන්නේ කැමැති වෙච්ච ධර්මතාවයේ ද්‍රව්‍යයටයි හිත යොමු කරන්නේ. කැමැත්ත ඇති වෙනකොටම මේ ආසම යාතයි නැත්නම් මේ දෙයටයි වගේ පෙන්වන්නේ. නමුත් ඒ රූපෙට නැත්නම් ඒ දෙයට කැමැති වෙන සිත උපන්න බවට තමන්ට නුවණ හිටිනවා මේ සතිපට්ඨානය කෙරෙහි වාසය කරන කෙනාට. එහෙම නැත්නම් හිතල හෝ තමන්ට ගත හැකි දැන් මේ සිත සරාගයි නේද, මේ හිත ද්වේෂයි නේද, කිසිම වෙලාවක අහවල් කෙනාටයි මේ තරහව, අහවල් දෙයකයි මේ අමනාපේ කියලා අමනාපය දේකට ද්‍රව්‍යයකට තබා නැතුව දේ ද්‍රව්‍ය අරඹය අමනාපය තුළ තිනේ තමන් ගාවනේ කියන සිද්ධිය හැම වෙලාවෙම ඇති වෙනවා. ඒ විදිහට සිත ගැන හෝ නැත්තම් නීවරණ ධර්ම ගැන හෝ සිතේ ඇති වෙන සිතුවිලි ගැන නුවණයි. ඒක බොහෝ වෙලාවට තමන්ට කරන්න පුළුවන් නිදාගෙන ඉන්නකොට එක එක දේවල් සිහි වෙන වෙලාවේදී. නමුත් ඒ ධර්මතාත්මක ඉබේමයි ඔබ තුළ වෙහෙසක් නැතුව ගොනු වෙන්නේ මුලින් මේ කායගත සත්‍ය අවශ්‍යමයි. මෙතනදි මේ සතිපට්ඨානෙ තියෙන්නේ කාම භූමියේ මනුස්ස වූ අපිට විතරක් නෙවෙයි, මනුෂ්‍යයන්ටත් දෙවියන්ටත් ප්‍රඥයන්ටත් ඔක්කොටම එක තමයි සතිපට්ඨානෙ තියෙන්නේ. නමුත් කාම භූමියේ කාමවචර වූ අපේ සංයෝජනය තියෙන්නේ සතර මහා ධාතු රූපෙත් එක්ක නිසා. බොහෝ සෙයින් අපිට තියෙන්නේ කායගත සතියම. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ යමෙක් කායගත සතිය නොවඩන්නේ නම් ඔහු නිවන නොවඩන්නේ වේ. කායගත සතිය දැන නොගන්නේ නිවන දැන නොගන්නේ වේ. කායගත සතිය නොවලඳන්නේ නිවන නොවලඳන්නේ වේ. කායගත සතිය අවබෝධ නොකරන්නේ නිවන අවබෝධ නොකරන්නේ වේ. කායගත සතිය මෙනෙහි නොකරන්නේ නිවන මෙනෙහි නොකරන්නේ වේ කියන මේ වගේ බොහෝ සූත්‍ර තියෙනවා. ඒ නිසා මම හිතටම මතක තබා ගන්න ඕනේ දවස පුරාවටම ඉඩ ලැබෙන හැම වෙලාවකම බාහිර ස්පර්ශ ආයතන හයෙන් හිත මෑප් කරලා ආධ්‍යාත්මික කය පැත්තට හිත තබා ගන්න උහුරු වෙන්න. කෙටිම දර්ශනය ඒක. කාය වේදනා චිත්ත ධම්ම කියන මේ ටිකේ තමන් ඉන්නවා කියන එක හඳුනා ගන්න, තමන් හරි තැනක නිවැරදි භූමියක ඉන්නවා කියන එක හඳුනා ගන්න තියෙන ලක්ෂණයක් මේකේ තියෙනවා. සතර සතිපට්ඨානෙ වැරදුනේ නැහැ කියන එකට ලක්ෂණයක් තියෙනවා. මොකද රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන ටිකින් නිපිච්ච මනසක් තමන්ට ඇති. තව පැත්තකින් අනුගත්තාම භවය කෙරෙහි නොගිය වූ මනසක් තමන්ට ඇති. රූපේ අනුව ගියොත් තමන්ට හොඳට තේරෙයි දැකපු කෙනා හෝ දේ බාහිර ඇති බවට තමන්ට පේනවා. සද්දේ අනුව ගිහාම තමන්ට තේරෙයි ඇහුම් සද්දේ බාහිර තිබුණු හෝ තියෙන දෙයක් හැටියට තේරෙයි. ගන්ධේ රසයේ ස්පර්ශයේ හැම වෙලාවටම ඇති දෙයක් හැටියට තමන්ට සිහි වෙනකොට හම්බ වෙනවා නම් ඒ බාහිර ආයතනයන් වෙන්නේ. රූපය අනුව ගිය සිත මෝහයි. සද්දය අනුව ගිය සිත මෝහයි. ගන්ධය අනුව ගිය සිත මෝහයි. රසය අනුව ගිය සිත මෝහයි. පුට්ටබ්බය අනුව ගිය සිත මෝහයි. ධර්මාරම්මණය අනුව ගිය සිත මෝහයි. යම් වෙලාවකදී සත නිමිත්තෙ හිත තබාගෙන ආනාපාන සතියෙන් පටන් අරගෙන සියලුම කායික ක්‍රියාව මේ කයෙන් ඇතුල් පැත්තේ වෙන සිද්ධාන්තයන්ට සිහියෙන් තමන් හිටියොත් නෝනින් හිටියොත් සිතට වේවා සිහියයි. සිහිය නැති වුණු සිතෙන් උපදින ධර්මතාවය මත ඔබ පතිත වෙලා ඇත්තේ එතකොට බාහිරයි. සිතෙන් උපදින ධර්මයන්ට හෝ සිහියයි, කයෙන් උපදින ධර්මයන්ට හෝ සිහියයි, කයට හෝ සිහියයි. කයට හෝ සිහියයි, හිතට හෝ සිහියයි, කයින් උපදින ධර්මයන්ට හෝ සිහියයි, හිතෙන් උපදින ධර්මයන්ට හෝ සිහියයි. මෙන්න මේ ටිකට කියන සතිපට්ඨානෙ. ඔය ටිකෙන් ඉතාමත්ම වේගෙන් මේ නීවරණ චිත්තය ගෙවනවා, නීවරණ චිත්තය අඩු කරනවා. වෙහෙසකින් තොරව ඔබ සිහි කරනදී ඔබේ මනසේම පිහිටි ප්‍රපංචයක් බවත් තමන් සිහි කරන කොට සිහි කරන දේ අනාත්මෝ ධාතුට අයිති නැති බව තමන්ට පේන. ඒ විතරක් නෙමෙයි, තමන් සිහි කරද්දි සිහි කරන්ට උපකාර වෙච්ච අනාත්ම සංඥාව නිරුද්ධ වෙලා බොහෝ කල් කියලා නිරෝධ සංඥාවක් එන්නයි. ඉතින් ඒ නිසා ඔන්න ඔය ටික තමයි අවශ්‍යම කටයුත්තේ. ඔය දැනගත්ත දී අපි අහගත්ත සම්මා දිට්ඨිය නිවැරදි දැකීම ඉතාම සියුම් සූක්ෂමයි. ඒ කියන්නේ අනාත්ම සංඥාව ප්‍රපංච සංඥා නැත්නම් ආත්ම සංඥාව දෙක සමානයි. එකක් මේ දෙකේ වෙනස හොයා ගන්න අමාරු. නීවරණේ මිදිච්ච මනසට මෙන්න මේ දෙකේ වෙනස බොහොම ශනිකව තියෙනවා. ඒකේ ප්‍රතිඵලය තමයි මේ සතිපට්ඨාන වල ඔය ඇත්ත දැක්කොත් එයා සතර මහා ධාතුව පිළිසිඳ දකිනවා. මේ සතර මහා ධාතුවේ අම්මා තාත්තා දුව පුතා දේවල් දරුවල් නැතේ එයා දකින්නේ. මේ සතර මහා ධාතුයේ අම්මා තාත්තා දුව පුතා දේවල් දරුවල් නැතේ දැක්කාම තියෙන පාඩුව අවාසිය තමයි දුක එන එක. සතර මහා ධාතු විපරිණාම වෙන දවසට, පඨවි ධාතුව නැතෙන දවසට මවමලු දුක විඳින්න වෙනවා. ඒ රූපේ අම්මා කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒ රූපේ අම්මා වුණේ කොහොමද කියලා දන්නේ නැතුව. එතකොට ඒ රූපේ වෙනස් වෙච්ච දවසට අර වැරද්දෙන්ම අපිට දුකක් ගෙනත් දෙනවා. අම්මා මරුණා කියලා තමයි පෙනෙන්නේ. රූපය සතර මහා ධාතු රූපේ අපි සහෝදරය සහෝදරි ඥාති හිතයිසින් කියලා හිතාගෙන ඉන්නවා. සහෝදරය සහෝදරි ඥාති හිතයිසින් ඇති උනේ කොහොමද කියන එක දන්නේ නැතුව සතර මහා ධාතු විපරිණාම වෙච්ච දවසට සහෝදරය මල දුක, සහෝදරය මල දුක, ඥාති හිතයිසින් ඇති වෙච්ච දුක විඳින්න වෙයි. ඉතින් මේක සෙල්ලමකුත් නෙමෙයි, අනන්ත සංසාරෙක මේ විඥානේ නැවති මායාකාරයට හසුලා අපි ඔක්කොම මේ සුර ගෙදරක වගේ එකක ඉන්නේ. ඉතින් මේකෙන් බොහෝම කලාතුරකින් කෙනෙක් තමයි ගැලවිලා යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දක්ෂ කොට වියන ලද වටු ඇද්දෙක්ගේ දැලෙන් බේරිලා යන්නේ බොහෝම කලාතුරකින් වටු එක්කුරුලි. අනිත් ඔක්කොම වටු ඇද්දට අහු වෙනවා. ඒ වගේ මායя විසින් එළන ලද පංචකාමයේ නැමැති මේ දැලෙන් මිදලා බොහෝම කලාතුරකින් කෙනෙක් බේරිලා යන්නේ. අනිත් ඔක්කොම අහු වෙනවා. සමස්තයක් වශයෙන් බෞද්ධ ධර්මාවෝ ලෝකිකම සත්‍ය දිහා බලන්න. ඒ අතර බෞද්ධ කියන පිළිස අරගෙන බලන්න. එතකොට මේ අතරින් කීයෙන් කී දෙනාද මේකෙන් මේ දෙලෙන් ඈතර වෙන්නේ කියලා. ඒකත් කොච්චර වෙහෙසකින්ද මේක බේර ගන්න ඕන තෝර ගන්න ඕන. මෙතෙන්දි විශේෂම කාරණාව සම්මාදිට්ඨිය. දැන් ඔය සම්මාදිට්ඨිය තමන් සන්තකයේ තියාගෙන, ඒ කියන්නේ අරමුණු වල ඇත්ත ඇතිහැටියේ දකින බව තමන් සන්තකයේ තියාගෙන ඒ දර්ශනයට උපකාර පිණිස ඕන සමතකම තන ප්‍රලෝඩ කමක් නැහැ. ඒකට බුදු කුණ අසුබය මරණය මෛත්‍රී ඕනම කමතහන කරුවට කමන්නේ. ඒ හැම කමතහනකදීම අර ආනාපානසතිය වගේ ඔස්සද්ද පරිණාම කොට නිවන නැඹුරුව කොට කටයුතු අපි කියන මෛත්‍රී භාවනාව කරනවා නම් ඒකත් පහසුයි. කෙනෙකුට කය කෙරෙහි සිහිය තබා ගන්න බැරි නම් මෛත්‍රී භාවනාව කරනවා. තමන්ට කමතහනක් තබා ගන්න ඕනේ. උදේ නැගිටින ඉඳ අඛණ්ඩව ඒක ඉඳ ලැබෙන හැම වෙලාවකම සීල සත්‍ය නිරුක්ත්‍ය අනිරුද්ධ සූපත්‍ය පොළොවසන් සීල සත්‍ය නිරුක්ත්‍ය අනිරුද්ධ සූපත්‍ය ජලයේවසන් සීල සත්‍ය නිරුක්ත්‍ය අනිරුද්ධ සූපත්‍ය ආහාරයේවසන් සීල සත්‍ය නිරුක්ත්‍ය අනිරුද්ධ සූපත්‍ය එයා ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින් ඉරියව් පවත්ද්දි කය පවත්ද්දි මේ හැම වෙලාවකම අර ටික මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කරමයි. ඒක තමයි යගේ කම. ඒ ටික මෙනෙහි කරන කම හිතේ දුවන වේගය අඩු වුණාම අර විදිහට සිහි වෙන අරමුණු පුද්ගලිය සත්‍යය කියලා විදර්ශනා කරනවා. සාමාන්‍ය මෛත්‍රී කමටහන්ට වඩා වෙනස උකයි මෙයාට. එතකොට අරමුණේ මුලට ගිහිල්ලා අරමුණ ඇතිවෙච්ච හේතුව පෙන්නලා ආයිත් මෛත්‍රී කමටහන් කරනවා. ආයිත් මෛත්‍රී කමටහන මෙනෙහි කර කර ඉන්නවා. මේ මෙහෙම මෙනෙහි කරන කිව්වොත් අර ගේහෙනි සිත් විචාරක නැකෙනවා. එහෙම මෙනෙහි කර කර ඉන්න ගමන් අම්මා තාත්තා අයියා අක්කා කියලා හෝ තමන් කරපු කියපු දෙයක් සිහි වුණොත් සිහි වෙච්ච දේට සිහිය තබාගෙන ඒක ඇත්ත වෙන්නේ නැති වෙන්න ඇලෙන්න ගැටෙන්නේ නැති වෙන්න ඒ අරමුණ මුලට ගිහිල්ලා මෙබඳු ජනමක් තමන්ට ඇති වුණේ කොහොමද කියලා තේන්නනවා. අරමුණක් දෙකක් මෙනෙහි කරලා ආයෙත් අර මෛත්‍රී නිමිත්තට එනවා. දවස පුරාම මෛත්‍රී නිමිත්තේම ඉන්නේ නිදා ගන්නවා. කර්මීය මෙත සූත්‍රයේ තියෙන යාව තස්ස විගත මිද්දු නින්ද යන තාත්ම උන්ට යන තාත්ම එහෙම උද්දම අද විවිධයන්ච කියලා උද්ද යට සරසන සියලු මුදාවි දැක්කාව මුදක්ක සියලු සත්‍යයන් කෙරේ එකම මෙසිත ප්‍රතුම. එතකොට බුදුගුණ හිතලාගෙන උදේ ඉඳන් හවස වෙනකම් එකම කමඨහනක් එහෙම එක කමඨහනක් උදාගන්න එහෙම ඕනම වැඩකට යද්දී එයා පුරුදු වෙන මං කමඨහන අතහරින්නේ අතහැරුණු තාමලි කමඨහන් තමන් ආදරෙන් රැකබලා ගන්න යාළුවෙක්ව හදාගන්නවා වගේ තමන් ආදරය කරන කමඨහනක් හදාගන්නවා. මේක තමයි මගේ ජීවිතය. අනිත් ඔක්කොම උඹව මට කවදා හරි දවසක විමුක්තියක් ළඟා කරලා දෙන්න, සැනසීමක් ළඟා කරලා දෙන්න, සැබෑම කල්යාණ මිත්‍රයා මගේ මෙයා. අනිත් ඔක්කොම යාළුකම් මිත්‍රකම් නෑදෑකම් සහෝදරකම් වස්තු මාය අවුරුදු 50 60 විතරයි. මෙයා මට සාංසාරික විමුක්තිය ළඟා කරලා දෙනකම මගේ යාළුවා කියලා ආදරෙන් එක කමටහනක් හදා ගන්නවා. යාළුවෙක් හදා ගන්නවා. එක්ක මුදුකුණ අසුභය මරණය මෛත්‍රිය. එයා ඉඳ ලැබෙන හැම වෙලාවකම යාළුවගේ මොහොන බලනවා. හැම වෙලාවකම එක මෙනෙහි කරගෙන ඉන්නවා. එයා මෙනෙහි කරනකොට කරනකොට ඒකෙනුත් අර විදිහටම වෙනවා. ඊට පස්සේ තරු නිවර්ණ අඳුනම ආනාපානසතිය වඩන්න පුළුවන්, මොන කමටහනක් වඩන්න පුළුවන්, විදර්ශනා කරන්න පුළුවන්. දෙනට වෙන දෙයක් එතකොට කය කෙරෙහි හිත තබා ගන්න පුළුවන්. එහෙම කය කෙරෙහි හිත තබා ගන්න බැරි නම් අර විදිහ කමටහන කරනවා. හැබැයි කමටහනද පැය භාගයක් කළා නෙමෙයි. හැම වෙලාවෙම සතතේ සතත කියන්නේ නිතරම අර කායගත සතිය වගේම හැම ඉරියව්වක් කෙරෙහිම අත් නොහැර වතුරක් වගේ පැතිරෙන විදිහට කමටහන තියෙනවා ජීවිතයක්. එතකොට තමයි මුළු දවස පුරාම කමටහන වැඩ කටයුතු කරනවා. කෙනෙක් කතා කරන්නේ මොකක්ද මේක අතහැරේ කතා කරන්න ගත්තත් කතා කළ ඉවරච්චකම කමටහන. එතන බැදටික වැකෙමයි දෙන්නේ අතහැරම කාලයක් කරන. මම කතා කරොත් ටිකේ රැඳිලායි දෙන්නේ. ආරම්භයේ අවසන් වෙච්ච තැන හැම වෙලේම අපිට අහු වෙන්නේ. අපි කියමු මෛත්‍රී කමටහන කර කර ඉන්නවා. සිහි කෙනෙක් එක කතා බහ කරන්න උනා මොහොහල් කටයුත්ත කතා බහ කරනවා. ඉදලාවේ මට අමතකත් වුණා සමහර විට. හොඳට වරුදාම කතා කරන අර්ථවත් සීයක් කියට. හොඳට නෝන හිත වේගව. නමුත් දෙයින්නම් කතා බහ ඉවරච්ච ගම්ම සෙනිකෝ තමගේ වැඩි අප කොට ගන්න. සීසත් වෙන දෙයක්. ගොඩාක් කරුණු දෙයක් එපා. තමන්ට ඔය මෛත්‍රී භාවනාව හැම ගොඩාක් ප්‍රභේද තියෙනවා. නමුත් ඒවත් දෙයින්නම් සියලු සත්‍ය නිදුක්කත්ව නිරෝගීත්ව සුපත්ත්ව තුතමෙදිත්ව සියලු සත්‍ය නිදුක්කත්ව නිරෝගීත්ව සුපත්ත්ව තුතමෙදිත්ව ඔය ටික විතර කිව්වේ නේද? හිත 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 ඉන්නකොට ඒකටම හිත සමාධිය වෙනවා. වෙන සත්‍යයේ මේ ශාසනයේ මෛත්‍රී කමඨානයි මේ ශාසනයේ බහැර එකයි අතර වෙනස කර තියෙන්නේ. මේ මෙනෙහි කරන එක නිවන ලැබරුවක් කොටයි කරන්නේ. ඒ කියන්නේ මෙහෙම මෙනෙහි කරනකම මුපුදින උපදින අරමුණු වල ඇත්ත ඇති හැටි පෙන්වන්නේ. සමතු විදර්ශනා පෙන්වනවා, මෛත්‍රී කමටහන වඩනවා, මෛත්‍රී කමටහන වඩන ඇත්ත පෙන්වනවා. ඒ වගේ එක කමටහනකට අපිට බැරි නෑ. මම කියන්නේ තොරතුරුන් කියක් නැතුව මානසයෙන් එක එක කියලා හිත හිත පොලිටික ගන්න පුළුවන් නම් සියලු සත්‍යයේ නිදුක්කත්වා නිරෝගීත්ව සුවපත්ත්වා කියලා හිතනකොට මොකද පොඩ්ඩක් හිර වෙනවද කාණ්ඩ කරගෙනා කරන්නේ නැතිකම මිසක දැරිකම නෙමෙයි. අපි හිත හුරු කරලා නැහැ. අපි මේ හිත හුරුවට හුරුයි. ඒ කියන්නේ අර කෙලෙස් ගතිය හිතනකොට ඒකේ යම් හිතරක් දැනෙනවා ඒ ඔස්සේ යනවා. නමුත් මේක අනිත්‍යතර හතව ගන්න සියලු සත්‍ය නිදුක්කත්වා නිරෝගීත්ව සුවපත්ත්වා කියන ටික හිත හිත පොලිටික ගන්න බැරි පුළුවන්. ඕනම වැඩක් කරනකොට බලන්න වැඩේ කෙරිලා වැඩේ කෙරෙන්න චුට්ටක්වත් අඩුපාඩුවක් අතපසු වීමක් වෙලා තියෙනවද කියන්නද? හොඳයි, කය කෙරේ හෝ යම් ධර්මයකට සියෙන් හිටියොත් විතරද ඕගලන්ට කරන්න බැරි? දැන් අපිට තියෙන ප්‍රශ්නේ අපි කොහොමද හඳුන්නේ මේවැයක කටයුතු කරන්නේ කියලා අහනවා. මෙහෙම සිහිය පවත්වමින් කොහොමද කටයුතු කරන්නේ කියලා. දැන් අද ජීවිතේ කටයුතු කරන දිහා බලන්න සමහරට මේ කරන දෙයට අහලකටවත් අපේ හිත නැතුව ඇති. සමහරට පොඩි කාලේ විච්ච දෙයක් නැත්නම් ඈත රටක ඉන්න දෙයක් කෙනෙක් ගැන පලාත නැති දෙයක් ගැන හිත හිතා මේව කරන්නේ නැද්ද? කරයි. එතකොට මේ හිතන එකයි කරන දේ දෙක එක ළඟද සමානද? හොඳයි. ඕගොල්ලෝ ධර්මයක් ගැන හිතන්න ගියෝ කායගත සතිය වඩන්න ගියත් විතරක් ප්‍රශ්නේ. එතකොට ටක් ගාලා කොහොමද හම්බුනේ මේක කරන්නේ කියලා. කේලම් හිතන්ද කෙලෙස් හිතන්ද හිත හිත ස්වභාවයකට වැඩ කළ හැකි ධර්මයේ විතරක් මෙහෙ කරන්න ගත්තාම කරන්න බෑ නේද? මොකද දැන් මම ඔහොම කිව්වහම නිතරම කායගත වක්තිය වෙච්ච සිංහයතු ඕන දෙයක් කළ හැකි කිව්වහම ඕගොල්ලන්ට ඉතින් කොහොමද ඒක ජීවත් වෙන්නේ කියලා. නමුත් බලන්න ඕගොල්ලෝ මේ වර්තමානයේක සිහිනුන දසමයක්වත් නැතුව කරන වටපිටාවේ ඡායා මාත්‍රයක්වත් නැතුව ඔක්කොම කටයුතු කළා තී කෙලෙස් සහගත අරමුණ හිත හිත ඇති දේකුන් සමහරට මැරිලා බොහෝ කල් කෙනෙක් ගැන හිත හිතා වෙන්නත් පුළුවන්. එයාගෙන් පළකුත් නැ ඒ සිහි කරන දේ පළකුත් නැ ඒ සිහි කරන දේ මේ දැන් යන හෝ කරන දෙයට චුට්ටක්වත් පෑහීමක් සම්බන්ධ වීමකුත් නැහැ. නමුත් ඔක්කොම කටයුතු ටික කළා නේ. එතකොට ඒකෙන් තේරුම් ගන්න කවදාවත් මොන කියන එක පවත්තන්න බැරි නැහැ ජීවිතේ. නොකරන එකයි නේ තියෙන්නේ. නමුත් කෙලෙස් සිහි කරන්නේ ජීවත් වෙනකොට අන්තිම ජීවිතයේ ගෙවිලා අවසන් වෙයි ඉතුරු වෙයි කෙලෙස් මන්නේ මුලිය. ඒ කෙලෙස් ටිකෙන් ආයෙත් මේ වගේම ජීවිතයක් ලැබේ. ඕගොල්ලෝ ධර්මයක් මෙනෙහි කර කර ජීවත් වුණොත් ජීවිතය අවසන් වෙනකොට ඉතුරු වෙලා තියෙන්නේ ඕගොල්ලෝ නිවන. ජීවිතයේ ජීවත් වෙලා නිවන සාක්ෂාත් කරගන්න. ඒ කැලේකට ගිහිලා නිවන් දකින ක්‍රමයක් පෙන්වන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ පුතාලුනේ. ඒ හින්දා කවුරුත් කොහොමද මේ ආමුදු කියපු දේ කරන්නේ මත ජීවත් වෙන කින්තරකට එන්නේ කොහොමද? එතකොට මට අහන්න ප්‍රශ්නයක් වෙනවා අරට මොකද්ද? කොහොමද කෙලෙස් හිත හිත ජීවත් වෙන්නේ කියලා. කෙලෙස් වලට වඩා සිය දහස් ගුණයක් අධික වේගයෙන් නුවන බොරුවට වඩා ඇත්ත හැමදාම වේගයි. නමුත් ඒක ඉඩක් දීලා නැහැ අපි. ඔගොල්ලන්ගේ ඔය කරන දේම උන්ට වඩා නිරවුල්ව හොඳින් බොහෝ ශ්‍රේෂ්ඨව කළ හැකි නියම සත්‍ය තුල කිහිචි. ඒකට චුට්ටක්ව බාධාවක් වෙන්නේ නැහැ. ඒ සඳහා මේව ඔක්කොම දමලා ගහලා යා යුතුත් නැහැ. ඒ නිසා හැමදෙනාම උන ඔය විදිහේ උපායශීලී ක්‍රමවේදයන් ටිකක් අනුගමනය කරන්න වෙනවා. කෙනා කෙනාගේ ශේත්‍රය තෝරගන්න. තම තමන් කරන රැකියාවන් ජීවත් වෙන වටපිටාවන් අනුව මට මෙන්න මේ ටික අතමහර අකණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් කියලා තේරුම් අරගෙන පුළුවන් ටික ගන්න. මම කියන්නේ අනිවාර්යෙන් හැම කෙනෙක්ම මෙහෙමම කටයුතුයි. ආනාපාන සතියෙම වැඩි යුතුයි කියලා. අවශ්‍ය දේ මෙච්චරයි. බාහිර ආයතන හය අනුව ගෙපිච්ච මනසෙන් නිදිලා අකුසල ධර්ම නොවන විදිහට දවස පුරාවටම ඉන්න පුළුවන් එක පැවැත්මක් හදාගන්න. වැඩි කලක් අවශ්‍ය නැහැ මේක කරන්න. ටික කල ඊට පස්සේ හුරු වෙනවා. ඒ හිත ඒ විදිහටම වෙහෙසක් නැතුවම කළ හැකි. වෙහෙසක් නැතුවම කරන්න පුළුවන් මට්ටමට ආවහම මේ ඇත්ත දකිනවා කියන එක નિરાයාසින් සිහි කළ පමණකින් සම්මාදිට්ඨිය තමන්ට වැටෙනවා. ඒ වගේ කාලයකට ආවහම මේ බාහිර ලෝක දේවල් අතහරින්න ඕනේ. අතහැරෙනවා කිසිදු වෙහෙසක් නැතුව. ඒ වුණත් නිකම්ම අතහැරෙන්නේ නැහැ. අපි බාහිර දේවල් ද්‍රව්‍ය කාරණා අපි ගාව තියාගත්තේ යම් කිසි ඉසුවක් වොම්මසත් සඳහා. ඒ අතහැරෙන දේ වෙනුවට එයින් ආපු සුවසොම්මසට වඩා සිය දහස් ගුණයක් වටන සුවසොම්මසක් අපිට ලැබෙන නිරාමස. ඒ නිසා මේක හැබැයි ඉතින් උපායශීලීව කොටයි. ඔන්න උදේ කතා කරපු සම්මා දිට්ඨිය ජීවිතේ කරගන්න මෙන්න මේ වගේ උපාය ටික අනුගමනය කරන්න. සතර සතිපට්ඨානයේ කෙරෙහි පිහිටි සිහියෙන් වාසය කරන්න එහෙම නැත්නම් තමන්ට ආදරේ වූ කල්යාණ මිත්‍රතාවයෙන් ඇසුරු කරන කමටහන් යාළුවෙක් හදාගන්න එක්කෙනෙක්. ඒ කොයි එකට එකයි විදර්ශනාව. ඒ කොයි කමටහනකම නිවරන් ධර්ම අඩු කරනලා හිත සමාධි කරන මෙහෙන් සීදේ කරනවා. සීලයක පිහිටලා හිත සමාධි කරමින් ඇත්ත ඇති හැටි දැක්ක යුතු. උපදින අරමුණේ ඔක්කොම කලේ අපි ගාව අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා කියලා මේ දැන් මතකේ අපි ගාව තියෙන මේ ලෝකේ මෙදීම සඳහා ලෝක නිරෝධය සඳහායි මේ ඔක්කොම කලේ. ඒක වෙන්නේ සම්මාදිට්ඨිය මත. අර මම කිව්වේ මේ ලෝකේ පවතින්නේ සතර මහා ධාතුව ඇසුරු කරගෙන ස්පර්ශ ආයතන හය ඇසුරු කරගෙන කිසිම ලෝක උපාදාය ලෝකේ කුමක් ඇසුරු කරගෙන පවතිනවද? ඡන්න මේ උපාදාය මේ ආයතන හය ඇසුරු කරගෙනම ලෝකේ පවති. අර යකඩ කෑලි හතර ඇසුරු කරගෙන නෑ හාම්බන් කෑලි හතර ඇසුරු කරගෙන යකඩ කෑල්ල රවුතුනා වගේ. ඉතින් මේ ආයතන හයේ අනුග්‍රහය යම් කලක නොතිබ්බොත් අපේ මනස තියෙන මේ ලෝකයේ තියෙන්නේ අම්මා තාත්තා දුව පුතා නෑදෑය වන්දිගේ මුතුමෙනුත් තියෙන මේ ලෝකේ ආයතන හයේ අනුග්‍රහය නොලැබුවොත් මේ ලෝකේ පවතින්නේ මේ ලෝකේ නිරුද්ධ වෙනවා. ඊට පස්සේ හැදෙන වෙන ලෝකයක් බ්‍රහ්ම ලෝකය. ඒ ලෝකයේ ආයතන තුනක් හැසිරු කරගෙන තියෙනවා. ඒ ආයතන තුනට ඉඩම දුන්නහම ඒ ලෝකයේ තියෙන්නේ. ඊට පස්සේ හැදෙන තව ලෝකයක්. ඒක එක ආයතනයක් හැසිරු කරගෙන ඒ ආයතනයේ ඉඩම දුන්නොත් ඒ ලෝකෙත් පවතින. හැබැයි ඔය තුන් ලෝකෙ මිදීමටම තියෙන දර්ශනය එකම. මේ විදිහට කරන එකම ඊගවන් මතින දෙයටත් ඔබට සිනුවන ලබන්න තියෙනවා. මෙතනකින් ඉවර නැහැ කතාව. නමුත් මේ දුක් භූමියේ ඉවරයි. මේ රළු ස්පර්ශ ආයතන හය ඇතුළු කරගෙන ලෝකෙ පවතින මට්ටමේ විතරයි දුක තියෙන්නේ. ඉතින් එහා රූප අරූප භූමිය දුක නැහැ. වේදනාර්ථයෙන් නැහැ. සත්‍යාර්ථයෙන් නැහැ. දුක නැහැ. නමුත් එයා දුකෙන් මිදිරන්නේ නැහැ. කවදා හරි දවසක දුකද එන්න පුළුවන් මට්ටමක ඉන්නේ. අනාගාමීව ඉතින් උදේ කතා කළ සම්මා දිට්ඨිය නැවත නැවත අහලා හොඳට ඒ ටික තේරුම් ගන්න ඇත්තවල ගොඩක් නැහැ. මේ භවනා ක්‍රමෙත් හරි මේ භවනා ක්‍රමෙත් හරි කියලා එහෙම එකක් නැහැ. භවනා ක්‍රම තියෙයි. භවිතබ්බන්ති භවනා වැඩි යුතු අර්ථින් භවනා තියෙයි. නමුත් සම්මා දිට්ඨිය ගොඩක් නැහැ නේ. ඇත්ත ඇති ඇති දැකීම් ගොඩක් නැහැ. ඇත්ත ඇති ඇති දැක්ක යුතු දේවල් තියෙන්නේ සත්‍ය තියෙන එකයි. ඒක මගේවත් තව කාලයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගෙත් නෙමෙයි. මේ ලෝකේ හැමදාම පැවතුණු පවතින නමුත් ලෝකෙට නොපෙන ලෝකෙම ඇත්ත. ඒ ඇත්ත ඇති ඇති දකින්න ධර්මතාවය ඉගෙනගෙන ඕන කමටහනක් වඩන්න. ඒ කමටහන් වඩන එක ඔබේ ප්‍රතිපදාවට සීල සමාධි දෙකට උපකාරයි. ඒ සීල සමාධි දෙකට පිහිටලා ඔබ ඒ කමටහනත් නැත්නම් ඒ සීල සමාධි දෙකේ පිහිටා සිටින්න කොහොමද? මේ ඇත්ත තිහෙටි දකින්න සමාධි. ඒ ඇත්ත තිහෙටි දකින්න මෙනෙහි කරන ක්‍රමයටයි විපස්සනා කියලා කියන්නේ. විදර්ශනා කියලා කියන්නේ ඒ විපස්සනා ඒ විදර්ශනා කියලා කියන්නේ ඌදී ඌ විදියට පවතිනදී පවතින ආකාරයට පෙන්වන එක. ඒක තව කාගේවත් ඇත්තක් නෙමෙයි. ඊගාවට කෙනා කෙනාට නුවණක් තියෙන කෙනා නුවණින් දකින්න පුළුවන් මට්ටමේ දේකුත් මිසක අර ගොල්ලෝ දැකපු හීනයක් වගේ එකකුත් නෙමෙයි මේ ඇත්ත. ඒ කියන්නේ නුවණක් තියෙන කෙනාට මෙන්න මේ කාරණාව ඒකාන්තයෙන් ඇත්තමයි කියලා අනුමානට නොතේරෙනවමත් නෙමෙයි. තේරෙන මට්ටමකමයි. දැන් මං කිව්වොත් මේ දැන් මේක රූප කලාප වෙනස් වෙවි යනවා කියලා පේනවද? පේන්නේ නැහැ. අනුමානට වෙනව ඇති කියලා හිතේ. නමුත් එහෙම නෙමෙයි. මේ ශරීරයේ කන බොන ආහාරයෙන් හැදුණු කෙස් ලොම් නියදත් සම්මස් මේ වගේ කුණු පොරස් ටිකකින් යුක්තයි සතර මහා ධාතුන් යුක්තයි රූපේ කියලා කිව්වහම තාම ඒක එළඹ නොසිටියට ඒක එහෙම නෙමෙයි කියලා එයාට කියන්න බෑ. ඒක ඇත්තම ඒක මොන විදිහටවත් ඒක බැහැර කරන්න බෑ. ඕනම කෙනෙකුට පෙන්වන්න පුළුවන් මේ රූපේ කනගුණ ආහාරයෙන් හැදුණු සත පටිවාපෝතේජෝ වායුතුන සතර මහා ධාතුන් යුක්ත ධර්මතාවයක් කියලා කිව්වොත් ඒක ඇත්තමම තමයි. ඒක අර මේ රූපකලාව විදිහට යනවා ඇති තමයි කියන වගේ අවනිශ්චිතාර්ථයක් නෙමෙයි. නිශ්චිතයි. නමුත් පේන්නේ තීක වෙන්න පුළුවන්. එළඹ නොදකින්න පුළුවන්. නමුත් ඒක මේ නිශ්චිතාර්ථයක්. එයාට ඒක ඇත්තයි. ඒක බොරු නෙමෙයි. ඒ හින්දම එයා මේ දර්ශනේ පන්නගෙන යන්නේ. මොකද එයාට එයා දන්නවා මේ මේක බොරුවක් නෙමෙයි. මට කෙනෙක් කියලා පෙවුනත් කෙනෙක් කියලා මම රවකුණු මේ රූපය ඇත්තනේ. ඊට පස්සේ පෙන්නනවා දර්ශනික මුදුද මෙබඳු දේ කෙනෙක් හැටියට තමන්ට පෙවුනේ කොහොමද? මෙන්න මෙහෙම සිද්ධියක්. කිව්වහම එකඟ නොවි බෑ. ඇයි පෙනෙන තැන මෙතන අනාත්ම නම් තමන් තුළ ආත්ම සිද්ධියක් ඇති වෙලක් තියෙනවා නම් වෙච්ච ප්‍රණයක් තියෙන්නේ. පෙන්නකොට ඒක තමන්ට පෙනෙනවා. එදාට ඒ කාරණාව හොඳටම දුන්නාම මේ අනාත්ම රූපේ ආරම්භය ආත්ම සංඥාවේ අසුරකතුන් ගතිය පවතින්නේ. හරි ওই ටික තමයි මට සුදුදෙන්ද තියෙන්නේ. ඕනනම් මේ භාගයේ දුන්න හැකි අවශ්‍ය ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. චම විතර යනකොට වහින්දක් පටන් ගන්නවා. තියෙනවද මොනවද ප්‍රශ්න? ප්‍රශ්න නැති වෙන ක්‍රම දෙකක් තියෙනවා කියලා මම හැමදාම කියන්නේ. හොඳටම තේරුණාම ප්‍රශ්න නැහැ. මෙලොවම දෙයක් තේරුනේ නැති කෙනාට ප්‍රශ්න නැහැ. හරිද? ඒ හොඳටම තේරුණාම මුදුත් ප්‍රශ්න නැහැ. කිසිම දෙයක් නොතේරුණොත් ඒකත් ප්‍රශ්න නැහැ. මට තියෙන ප්‍රශ්නේ දැන් මොකද? ප්‍රශ්න නැත්තේ ওই දෙකෙන් මොකක්ද කියලා කියන ප්‍රශ්නේ. කොහොමද කොහොමන්නේ? සම්මා දිට්ඨිය ගැන අනුමානට හරි තේරුමාද? ඒකයි අවශ්‍ය මේ අනිත් ඕනම දෙයක් අපිට අපහසුවක් නෑ. අපහසුයි. ඕනම දෙයක් අල්ලගන්න පුළුවන්. මොකටද කියන්න බලන්න. ලියුම ප්‍රශ්නයක් නෑ. එන්න බෑ. ඔක්කොම සික්කුලියක් නේ කරන්නේ.
සම්මියත් වාන කතාසම හැරි උපේලිය කියලා දුක ඇවිත් හැරි කි බලා දෙනවා. ඒ වගේ ලොකු ස්වාමීන් වහන්සේ
දැනට ඇත්තටම ඇහැ නිසා රූපයක් ඇහේ ඉපැත්මෙන් රූපය දත යුතු රූපය ඉපැත්මෙන් ඇහැ දත යුතු. ඇහැ නැත්තම් රූපය ගැන දන්නේ රූප නැත්තම් ඇහැ ගැන දන්නේ. කිසිම වෙලාවක දැන් උදාහරණයක් ගත්තොත් තේරෙන ආයතනකින් ගත්තොත් බාහිර මොනවා හරි දිවට ගැටුනේ නැත්තම් ඔබට රසය දැනෙනවා. දිව නැති වුණත් රසය දැනෙන්නේ නැහැ. දිව තිබුණත් බාහිර වස්තුවක් ගැටුනේ නැත්තම් ඒත් රසය දැනෙනවා. රසය දැනෙන්න නම් බාහිර දේත් අවශ්‍යයි දිවත් අවශ්‍යයි දෙක එකවරම ඇති කියලා නේද රසය දැනෙන්නේ. එහෙම නැතුව දිව විතරක් තියනවා කිය රසය නැතුව දිව විතරක් තියනවා කියලා දකින්න බෑ. දිව විතරක් දිව නැතුව රස විතරක් තියනවා කියලා දකින්න බෑ. දිවේ ඉපැත්ම රසයෙන් දත යුතුයි, රසයේ ඉපැත්ම දිවෙන් දත යුතුයි. අහුත්වා සම්භූතං හුත්වාන භවිසති. ඒක නොතිබීම දිවත් රස ජීව විඥාන එක පොකුරට මාතගෙන ස්පර්ශ නිරුද්ධන එකටම නිරුද්ධ නම්සක තියෙන්නේ. දිව උපන්න බවට සාක්ෂියක් රස, රස උපන්න බවට සාක්ෂියක් දිව. ඒ විදිහමයි ඈ. ඇහැ උපන්න බවට සාක්ෂියක් රූපේ, රූපේ උපන්න බවට සාක්ෂියක් ඈ. ඇහැ උපන්නොත් රූපේ පෙනේ, රූපේ උපන්නොත් ඇහැ පෙනේ. මොකද රූපයක් පේනවා කියන්නේ ඇහැ සවිඥානික වෙනවමයි, ඇහැ සවිඥානික වුණොත් රූපයක් පේනවා. හැම වෙලේම ආයතන ටික තියෙන්නේ. ආයතන ටික අර අපි කිව්වේ දැන් මම මේ රූපේ බලාගෙන මොන හෘදයක් හිතනකොට මේ හිතන කමටයි කය සවිඥානික වෙන්නේ. ඔන්න හිතන කමට සවිඥානික වුණාම හැම වෙලාවෙම තියෙන ඒ සවිඥානික ප්‍රසාද වලට මොන හරි යමක් ගැටුනහම එපමණකින් ඒ ප්‍රසාද ඉවරයි බින්දෙනවා. උපමාවක් ගන්න දැන් තියෙනවා නම් මම දන්නේ හරියට ෆොටෝ ගහනකොට නෙගටිව් කාලේ දැන් තියෙන එකත් එහෙම තමයි වෙන්නේ. එක නෙගටිව් එකේ ෆොටෝ දෙකක් තුනක් ගහන්න පුළුවන්ද? කැමරාවේ නෙගටිව් එක තියෙනවානේ ආලෝකයට පිච්චෙන. කැමරාවේ ලෙන්ස් එක ඇරිහාම ආලෝකයට පිච්චෙනවා. එතකොට ඒ ආලෝකයේ හැඩයටම පිච්චෙන්නේ. ඒ නෙගටිව් එක ඉවරයි. නේද? ආපහු වෙන පින්තූරයක් ගන්න ඕන නම් මොකද කරන්නේ? ආයෙත් කැමරාවේ ලෙන්ස් එක වෙන නෙගටිව් එකක් එතනට ගන්න ඕනේ. ඒ වගේ ඉදිරියෙන් තියෙන වර්ණ සතහන මේ හැඩය අරගෙන එන ආලෝකයට මේ ප්‍රසාදයක පිච්චෙන එක තමයි වෙන්නේ. එතකොට ඒක ඉවරයි. එකම ප්‍රසාදිය හපු පොට එකම නෙගටිව් එකේ ෆොටෝ කීපයක් ගන්න බෑනේ. ඒ වගේ මේ ප්‍රසාදවලත් එකම ප්‍රසාදයට එකකට එකයි ඉවරයි. මේ හැම ප්‍රසාදයකටම ඊට පස්සේ ආයෙත් හදා ගන්න ඕනේ. අධ්‍යාත්මේ හිතන පැත්තෙන් තමයි, චේතනාවෙන් තමයි හැම වෙලෙම කය පිළිය දෙන්නේ, ප්‍රසාද ටික පිළිතරන්නේ. ඒකයි දැන් මලමිණියක වගේ දෙයක ඉන්ද්‍රිය විදිලා කියලා කියන්නේ. ඇහැ නැහැ. මලමිණියක ඇහැ, කන, දිව, නාසය, ශරීරෙ මේ ඉන්ද්‍රිය විදිලා. මේව නැහැ. ඒ ඉන්ද්‍රිය නිසා හැදිච්ච මහ භූත රූප ටික මිසක මේ මලමිණියක තියෙන්නේ ඉත්‍රි ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය රූප, කර්මජය, කර්මජ රූප එකක්වත් නැහැ මලමිණියක. හිත තියෙනකන් විතරයි තියෙන්නේ. හොඳට මතක තබා ගන්න, හැම ප්‍රසාදයක්ම කැමරාවක නෙගටිව් එකට සමාන කරලා තබා ගන්න ඕන. ඒ කියන්නේ මේ ෆිල්ම් රෝලක ඒ කියන්නේ ඉස්සර ෆිල්ම් රෝල වල නෙගටිව් එක ඒක එක නෙගටිව් එකේ ගහන්න පුළුවන් එක ෆොටෝ එකක් විතරයි. ඒක එන ආලෝකයට කැමරා කාචය විවර කළාම ඒ හරහා එන ආලෝකයට ඉතින් තියෙන වස්තුවේ ආකාරයට, ඒ කියන්නේ හැම වෙලාවෙම අපිට රූප පෙනෙනවා කියන්නේ ආලෝක පරාවර්තනය. ඒ කියන්නේ මේ ඉදිරියෙන් තියෙන වස්තුවට ආලෝකය වැටුනහම ඒ වැටෙන ආලෝකය ආපහු අපිට පරාවර්තනය වෙනවා. යම් වස්තුවකට ආලෝකය වැටුනහම ඒ වස්තුවෙන් ආලෝකණය, ආලෝකය පරාවර්තනය නොකළොත් ආලෝකේ උරාගත්තු ඒ වස්තුව අපිට පේන්නේ නැහැ. අදිශීලික මේ වස්තුවට ආලෝකේ පරාවර්තනය නොකළොත් උරා ගන්නවා නම් මේ වස්තුව අපිට පේන්නේ නැහැ කියනවා. යම් වස්තුවකට ආලෝකේ පතිත වෙලා ඒක පරාවර්තනය කළාම ඒ විදිහටම කැමරා කාචය දිවෙන්නේ ඒ පරාවර්තන ආලෝකයට ඒ හැඩයට අනුවම කැමරා කාචය පිච්චෙන්නේ. ඔබ විද්‍යානුකූලව තවත් තියෙන මේ ආලෝකයෙන් වර්ණයක් හැදෙන හැටි ගොඩක් එක එක්කම දන්නේ. නමුත් කෙටි ක්‍රමය ගත්තාම අපිට හම් වෙන වර්ණ දෙහෙම රූපයක් තිබෙනවා කියලා කියන්නේ මේ බාහිර සතර මහා ධාතු රූපය මත පතිත වෙච්ච ආලෝකය ආපහු අරගෙන එන ටිකයි අපිට පෙනෙන්නේ. මේ ඇහි ප්‍රසද්ද ටික පිච්චෙනවා. එතකොට ඒක එක නෙගටිව් එකක් වගේ තමයි. ඊගාවට ආපහු එකක් ගහන්න නම් ෆොටෝ එකක් ගහන්න නම් වෙන නෙගටිව් එකක් ඕනේ කියලා පිටින් ඒකට. ඒ වගේ කරත් එහෙම හැම එකකම ප්‍රසාද. ඒ නිසාම තවත් ඔය අනාත්මය කියන සමහර විටක වර්තමාන විද්‍යාව හොයාගත්තා මේ පෙනෙන තැනක තියෙන අනාත්මය ඔප්පු කරගන්න තවත් බෙහෙවින් පහසුයි. වර්තමාන විද්‍යාව ගත්තාම එතකොට තවත් ඔප්පු බුදුදහම ඔප්පු කළ හැකි ඇති ඉදිරියට ආවේ අනාත්මයක්මයි. ඒක ඇත්ත නොදන්නා තම නිසා අපි ආත්ම වශයෙන් හිතලා සිහි කරගන්න කියන්නේ කොහොමදට ඔප්පු කළ හැකි වර්තමාන විද්‍යාව. විද්‍යාව වර්තමානයේ භෞතික ඉගෙන දියුණු වෙන්න බුදුදහම එන්නෙන්න උපවත් වෙනා මිසක පිළිගන්නේ. ඒ නිසාමයි මේ දෙන්නේ අනත්මයි කියන්නේ. වර්තමාන විද්‍යාවෙන් පෙන්නනෝනේ රූපය දෙන්න හැටි. ඒ හැම තැනකදීම හොඳට ඔප්පු වෙලා පෙන්නනෝ මේක අනත්මයි කියන්නේ. තමයි මේවනම මම දන්නේ නැහැ. දෙවියන් තාක්ෂණයෙන් දැකලා නැහැ. මම දවසක් ඔය ස්ටුඩියෝ එකක නම් ගිහිල්ලා බලලා තියෙනවා ෆොටෝ හැදෙන හැටි. දැන් ඔය කැමරා රීල් එකක තියෙන නෙගටිව් එකක තියෙන ෆොටෝ එකක් කොහොමද මේ කඩදාසියකට ගන්න කියන්නේ? ඒකේ වෙන්නේ ආලෝකයේ වැක්ම සම්පූර්ණ කළු වෙන විදිහේ නෙගටිව් එක වගේම කඩදාසිත් තියෙනවා. ඒ හින්දා ওই ෆොටෝ තියෙන ලැබ් එක සම්පූර්ණ කළු කරලා තියෙනවා. රතු එළියක් විතරයි දාගෙන ආගෙන තියෙනවා. ඒ කියන්නේ ආලෝකයේ යන්තම්වත් වෙනකම් පිච්චෙනවා. ඒක කඩදාසි පිච්චෙනවා. ඔය නෙගටිව් එකත් එහෙමයි. නෙගටිව් එක ආලෝකයට පිච්චෙන විදිහට හදලා තියෙනවා. ඊට පස්සේ ඒක පිච්චෙන බෙහෙත් වතුරක දැම්මහම විතරයි ඒකේ කියව නතර වෙන්නේ. ඊට පස්සේ නෙගටිව් එකක් මොකද කරන්නේ? අපි කිව්ව ඔය ලැබ් වල තියෙන ලේබල්න මැෂින් අන්න ඒ වගේ ඇදි වීදුරුවක් තියෙනවා. ඒ වීදුරුව තියෙන තැන නෙගටිව් එක තිබ්බහම උඩි ලයිට් එකක් පත් වෙනවා. ලයිට් එක නෙගටිව් එක හරහා විමිට වැටෙනකොට අර ආලෝකයට පිටින කඩදාසි යටින් තිබ්බහම අර නෙගටිව් එක හරහා වැටෙන ආලෝකයේ විදිහටම කඩදාසි පිටිනවා. එච්චුණා මේ කඩදාසිය ඉක්මනට කල්ුණාට ටක් ගාලා බෙහෙත් අතර ගත්තා. බෙහෙත් අතර ගත්තාම අර පිච්චිච්ච ආකාරයට රූපයක් මතුවේ. එතකොට අපිට පෙනෙන ඔය ෆොටෝ කියලා රූප කඩදාසියකට ගන්න එහෙම. දැන් මේ රූපේ මේ විදිහටම ගත්තහරි කඩදාසියකට ආලෝකය හරහා එන්නේ. ඒ නෙගටිව් එකේ කියන්නේ නෙගටිව් එක මෙහෙම තියෙනවා නම් මේක උඩින් තමයි ලයිට් එක තියෙන්නේ. යටින් තමයි අර කඩදාසිය තියෙන්නේ. එතකොට මේ නෙගටිව් එකේ තියෙන හැදේ විදිහටම කඩදාසිය තියෙනවා. ඒක බෙහෙත් අතර ගන්නවම මේ වගේ රූපයක් ආවා. ඒකමයි මේ ඇහි වෙන්නේ. ඒ කියන්නේ අපිට පෙනෙන රූපය කියන එක මේ කෙලෙසයකට ඇත්ත කළාට මෙහෙ නෙමෙයි පෙනෙන්නේ. ඒ නිසා අපි මේ ප්‍රසාදයේ පිච්චේ. ආලෝකයෙන් පිච්චෙන්නේ මේ රූපය කියලා වර්ණ සටහන කියලා. එතකොට ඒක චක්කුම් බඩිත රූපී චේතන මේ ඇහි ප්‍රසාදී පිච්චෙන ටික මේ තමයි චක්කු සම්පස්සේ කියලා කියන්නේ. ඒක දැනන විඥානයට එච්චරට මේ චක්කු ප්‍රසාදී සියුම් විඥානය. එතකොට ඒ ස්පර්ශය දැනගන්න තර අපි කයට කෙනෙක් පිළියෙකෙ මෙහෙම කැපුවොත් යම්සේ දැනෙයිද චක්කු විඥානයට එසේ දැනෙනවා. ඒ තරම් හිත මෙතෙන්ට යොමු වෙනද ඒ ප්‍රසාදයේ විඳිනකම දැනෙනවා එතන. අපි රළු මට්ටමක ඉන්න හින්දා අපිට ඒව තේරෙන්නේ නැහැ. ඒකයි බුදුරජාන් වහන්සේ මහා ස්පර්ශ ආයතන හය හැමන තිරදයක් වගේ කියලා කිව්වා. මේකයි පොවත්තම. දැන් ඔය අපායේම දෙව්දත්ත රුන් වහන්සේගේ ශරීරය පෙන්වන මල් පෙත්තකින් ගැහුවොත් හරියට පොරවකින් කැපුණා වගේ කැපෙනවා. එච්චර. ඒ ශරීරයේ එච්චරට සියුම්. සියුම්. අපි මල් පෙත්තකින් ගැහුවොත් මල් පෙත්තක් වටනොත් ඒ ශරීරෙට කෙලින්ම පොරවපාර ගැහුවා වගේ සම්පූර්ණ ශරීරය පලා යනවා. එච්චරට ශරීරයේ සියුම්. යොදුන් සියක් දිගයි. මොකද දෙවියන්ගේ ශරීරයත් එහෙමයි. රක්මන්ගේ ශරීරයත් එහෙමයි. ඒ තරම් සියුම්. එතන වෙනසකට තියෙන්නේ දුක් භූමියේ ශරීරයේ සියුම් වෙන්න වෙන්න දුක වැඩි, සැප භූමියේ ශරීරයේ සියුම් වෙන්න වෙන්න සැප වැඩි. ඔච්චරයි වෙනස. දුක් භූමියේ ශරීරයේ සියුම් ප්‍රසාද සියුම් වෙන්න වෙන්න දැනෙන දුක් වේදනාව වැඩි. දෙවියන්ගේ ශරීර ප්‍රසාද හැම සිවුම් සුඛ භූමිය ප්‍රසාද සිවුම් වෙන්න වෙන්න දැනෙන සැප වැඩි. අපි මධ්‍යස්ත වෙයි. මේ ප්‍රසාදේ රළු නිසා අපිට. මේ වගේ සහකරු
සබ්බකාය
පටිසංවේදී කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒක තමයි මගේ සබ්බකාය පටිසංවේදී කියේ ආස්වාසයේ දීර්ඝ වේවා කෙටි වේවා ප්‍රස්වාසයේ දීර්ඝ වේවා කෙටි වේවා සියලු ආස්වාස ප්‍රස්වාසයේ කෙරෙහි දැනුම් සහිත බවකම ඉඳ කියන එකයි එතනින් නිර්වචනය කරන්නේ. සබ්බකාය පටිසංවේදී කියන්නේ සියලු ආස්වාස ප්‍රස්වාසයේ ගැන දැනුම් සහිත බවකම සිටිය යුතුයි. ඒ කමඨහන ඇතුළේ නිසා සබ්බකාය පටිසංවේදී කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාස කායය. සිහියෙන් තොරව ආස්වාස ප්‍රස්වාසයේ වාසය කරන්න දෙපා කියනවා. අසිහියෙන් ආස්වාස ප්‍රස්වාසයේ වාසය කරන්න දෙපා. මොකද අපි බුදුරජාණන් වහන්සේට පූජා කරන දේම එන බුදු පාමුක් මහා සංඝරත්නයට පූජා වේවා කියලා පූජා කරනවා. බුදුරජාණන් වහන්සේට පූජා කරන දේ මහා සංඝරත්නයට පූජා වේවා කියලා බුදු පාන පූජා කළොත් හම්බ වෙන්නේ බුදු පූජාවට. හැබැයි බුදු පාමුක් මහා සංඝරත්නයට පූජා කරන එක තමයි ආනිසංස වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහන්නේ කිසි කලක මම පෞද්ගලික දානය වර්ණනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට වඩා දෙන දානයට වඩා ආනිසංසයි කාටද? සංඝයට දෙන දාන. සාංගික දාන. සංඝයට දෙන දානට වඩා ආනිසංසයි බුදු පාමුක් මහ සංඝරත්නයට දෙන දාන. බුද්ධ පූජාවකට වඩා ආනිසංසයි සාංගික දාන. මොකද සංඝයාට පූජා කරන බුදුරජාණන් වහන්සේටත් අයිති වෙන ඉදී සංඝ පීත්‍රන් වහන්සේදී ඒකයි අර ගෝතමී සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ගෝතමී චක්‍රවර්තන සිවුර මහල පූජා කරන තුන්වෙනි වර දක්වා ප්‍රතික්ෂේප කරලා සංඝයා උදෙසා පූජා කරන්න කියලා කිව්වා. බාරගත්තේ නැහැ. ආනන්ද මහරහතන් වහන්සේ දේශනා කරනවා ස්වාමීන් මේ ප්‍රජාපති ගෝතම තෙරණිය සිරුම වහන්සේට බොහෝ උපකාරයයට පින් පිස්ස ගන්න. එයාට පුරා පින් සිද්ධ කරවන්න හින්දාමයි මම මට පිළිගන්නතු සංඝයාට පූජා කරන්න කියලා කියන්නේ. මම කිසි වෙලාවක පෞද්ගලික දාන වර්ණනා කරන්නේ නැහැ කියලා සංඝික කරලාමයි සිවුර පූජා කරනවා. එතෙන්දී අපි දන්නවා සියල ආශ්‍රයක් දුරු කළ රහත් මේ භික්ෂුණියක් වූ ප්‍රජාපති ගෝතම චර්ණයට පින් අවශ්‍ය නැහැ. නමුත් පස්චිම ජනතාවට කුසල් කරද්දී එක නිමිත්තක් වෙන්නන්නේ බුදුරජාණන් වහන්සේ එක උපමාව කරගත්තා. බුදු සංඝය කියනකොට ගණනක් ගණනේ ගුණේ ප්‍රමාණයක් කරන්නට බුදුරජාණන් වහන්සේගේ සියලු බුද්ධ කෘත්‍රිම ලෝකෙ තුල කරනවා. බුද්ධ ශාසනය පවත් කරනවා. එක තැනකට එක් කෙනෙකුට එක් චරිතයකට අයිති තැනක් නැහැ. ඊගාවට බුදුරජාණන් වහන්සේට අයිති. ඒ නිසා බුදුරජාණන් පෞද්ගලික දාන අතරින් ශ්‍රේෂ්ඨම දානේ බුදුරජාණන් වහන්සේට කරන දාන පූජාවයි. පෞද්ගලික පූජාවක් කියනවා ලෝකේ. පෞද්ගලිකව කරන පූජාවන් අතර ශ්‍රේෂ්ඨතම පූජාව බුද්ධ පූජාව. පෞද්ගලික දානය. හැබැයි පෞද්ගලික දානයකට වඩා සාංඝික දානයක අනිසංස වෙයි. ඒක පටලව ගන්න එපා. පෞද්ගලික දාන අතරින් ශ්‍රේෂ්ඨතම දානය බුදුරජාණන් වහන්සේ නමකට දාන දෙන්නේ. එහෙනම් ඇහැට හැමදාම හම්බ වෙන්නේ දන්නේව නැති රූපමම තමයි. ඒ රූපවල ස්වභාවය කවදාවත් අපි දන්නේ අනාත්මමයි. අපි උත්තරෙන් කිව්වොත් තේරෙන විදිහට, නමුත් ඒ කියන්නේ මේක කලින් අපේ මතකයට ප්‍රපංච සංඥාවක් හමු ඇති කර නොගත්තා වූ කියන. එතකොට අපි දන්නා ආකාරයකට එනවා. ඒ කියන්නේ නමක් වශයෙන් ප්‍රඥප්තියක් වශයෙන් නැත්තම් දෙයක් කෙනෙක් කියන මට්ටමක හෝ හිත හසුරලා මෙබඳු දෙයක් තිබ්බ, මෙබඳු කෙනෙක් හිටියා, පුද්ගලෙක් හිටියා කියන තැනකින් ඕනේ මෙත්ත ගන්න. අපි උදාහරණයක් ඇතර ගත්තොත් දැන් තිරිසංගත සත්තු ගන්නකො. තිරිසංගත සත්තුන්ට ප්‍රඥප්ති මොකුත්ම නැහැ. මේ අයියා, මල්ලි, මාමන් කිසිම ප්‍රඥප්තියක් නැහැ. ඒකයි මේ පංච උපාදානස්කන්ධය අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන් කියලා කියන්නේ. මේ පෙනෙන නිමිත්තට මේ අහවල් කෙනා නේද, අහවල් දේ කරන කෙනා නේද, මනුස්සයා නේද කියලා මෙහෙම හිතන කමත් මේ රූප සංඥා මේ අතහැරනකොටම ඒ හිතපු දේ එකතු කරලා සිහි කරගන්න පුළුවන්. ඔන්න කර්මය පංච උපාදාන ස්කන්ධය ඇතුළේ හේතු. එහෙම හිතන්නේ නැහැ. නමුත් මේකට බොහොම කැමති විදිහට ඊට නැඹිලා අරමුණේ රස විඳ ගැනීමම බලනවා විතරක් වෙන්න පුළුවන්. මොකද ප්‍රඥප්ති වශයෙන් හිතන්නේ නැහැ. නමුත් හොඳයි කියලා ඒකේ හොඳට නිමිති වශයෙන් ඒකට ගැඹුරු වෙලා කැමති වශයෙන් හිතරනකම විතරක් වෙන්න පුළුවන්. ප්‍රඥප්ති මොකුත් නැහැ, කැමැති ගතිය. එහේ අහකට යනකොටම අර කැමති ගතිය එක්කලා අර හැදේ මනෝමය සීකන. තණ්හාවෙත් ප්‍රතිපදන් පාර හැදේ. කැමැත්තකුත් නැහැ. ඇහැට පෙනෙනවා විතරක් නමුත් මෙබඳු රූපයක් තියෙනවා කියන නැඹිලා රූපයක් තියෙනවා කියන එක වචනවත් නැහැ. මෙහෙම බලන කම විතරයි තියෙන්නේ. අහකට යනකොට බලපු එක බලපු ගතිය එකතු කරලා මේ විදිහට එකක් වෙන්නේ. ඒක අවිද්‍යා ප්‍රතිමුත් හැදෙනවා. අපිට මේ නිමිති හිතින්ද අවිද්‍යාව කියන ටික තිබුණොත් හොඳටම ප්‍රමාණවත් අවිද්‍යාව හෝ කර්මය හෝ තණ්හාව හෝ මේ නිමිති හිතින් තුන් ශේත්‍රය අපිට පංච උපාදාන ස්කන්ධය හැදෙන්න. දැරි වෙලා යම් දවසකදී අවිද්‍යා යත්තේ වශයෙන් විරාග නිරෝධ සංකාර නිරෝධ කියලා කියන්නේ. එතකොට හිත හොඳටම සමාධි වෙන්න ඕනේ, නීවරණ චිත්තයෙන් මිදෙන්න ඕනේ. ඇස් ඉදිරි පිටට එන මේ රූපේ සම්පූර්ණ අනාත්ම සංඥාව එළඹ සිටිනවා. නුවණයි ස්පර්ශ නිරුද්ධ නොවුණු මේ සංඥාව නිරුද්ධ වෙනවා කියලා. ඇස් ඉදිරි පිට මේ රූපේ යනකොටම දැකපු දේ නිරුද්ධයි කියන නිරුද්ධ සංඥාව එළඹ සිටිනවා මිසක ඇති බව රූප නිමිත කිතින්නේ නැහැ. එක්කෝ සසර එක්කෝ නිවන, ওই දෙකෙන් එකක් විතරයි නතර වෙන්නේ. අවිද්‍යාව නැති වුනොත් නිවන ළඟ සිටිනවා. පංච උපාදාන ස්කන්ධ ලෝකයට මේ පිට. ඒත් මෙහා නිවන නැති වුන කාම මට්ටමේ විවා, රූප මට්ටමේ විවා, අරූප මට්ටමේ විවා දැකපු දේ මත කුමන හෝ නිමිත්තක් නැතිනවා. වෙන තැනක් නැහැ. මේ විදිහට උරු කරගෙන උරු කරගෙන උරු කරගෙන ගියාම අන්තිමට සඤ්ඤා නිරෝධයෙන් තමයි, නිරෝධ සඤ්ඤායෙන් තමයි අවසන් වෙන්නේ. එතෙන් දැන් අපි යම් කිසි දෙයක් සිහි කරනකොට මම සිහි කරනකොට මේ සිහි කරන රූපකාරුච රූප සංඥාව නිරුද්ධයි කියලා නිරෝධයට හිත දැසගත්තොත් තමයි මේ සිහි කරන දෙයට භූමියක් නැතිවෙන්නේ කවුරු හරි දවසක. එහෙම නැතිනම් මම සිහි කරන දෙය තාම අතන තියනවා වගේ තේරෙන්නේ. එතෙන්ට යනකම මේක වැඩෙන්න ඕන. එහෙම වෙන්නේ එන්න මේ ඇත්ත පිමි මේ එන්න ඕන. දැන් මම සිහි කරනකොට අපිට හිතෙන්නේ සිහි කරන කෙනා හෝ දෙය තාම ධාතුවේ තියනවා කියලා නේ. ඒද මේ විඥාන ටික විඥානයේ රූපේ පිළිබඳ මගේ සිතේ උපදින සිත විඥානයේ ධාතුවේ පිළිබඳ තියෙන එක. ඒ හින්දා අපි බලන්න යන්න. ගියාම තියෙන දේ නෙමෙයි වෙන්නේ හැදිලා තියෙන සංඥාව. ආපහු රැවටෙනවා. යම් වෙලාවකදී ඊගාවට තව පුළුවන් හිතට යමක් නිර්මාණය කරන්න. ඒකයි මේ කවදාවත් දැකලා නැති දෙයක් වුණත් හදාගත්ත හැකි. නැවක් දැකලා නැත්තම් කවදාවත් න අහගත්ත වචන උදව් කරගෙන අලුත් ඒවා හදනවා. වගෙත් නෙමෙයි අලුතෙන් ඒවා නිර්මාණය කළ හැකි. ඒකයි මේ හිතේ ස්වභාවය සංකතයි කියලා කියන ලෝකේ සකස් කරගන්නවා කියන්නේ. අපි කියමුකෝ එක තැනකින් මැරිලා කියලා ගත්තා. එක තැනකින් අම්මා කියලා ගත්තා. ඊගාව ටිකක් හැදුවේ අම්මා මැරුණා කියලා එක කඩාගත්තා. අම්මා මැරිලා කියලා අඩන්නේ කවදාවත්ම එහෙමකක් කලින් දැකලා නැහැ නේ. අම්මා මැරිච්ච බව දැකලා නැත්තම් කොහොමද ඒක දුකක් හෝ නැත්තම් දන්නේ කොහොමද තමයි? අම්මා එක තැනකින් ගත්ත මැරිච්ච කම එක තැනකින් ගත්ත දෙක එකට එකතු කරලා අම්මා මැරිලා කියලා එකක් හදාගෙන අනුරාශණි කරා. මොකද තිබ්බ එකක් නෙමෙයි අඩන්නේ. ෆයිගියක් කොහොමද? නේ. ඒ වගේ ඕනම එකක් අපි ගොඩාක් දේවල් හදාගෙන එළවලට හදාගෙන පරිහරණය කරන්නේ. හැම එකක්ම පේනවනේ. ඊගාවට අපි දන්නා ඌ මට්ටමේ කෑලි බැලි එකතු කරගන්නවා. එහෙම නොදන්නාම දෙයක් නම් දෙයක් යමක් කියන දැක්ම ප්‍රමාණවත් ආදුරතන. ඒ දේ කියන දෙයට අපි කියමු දැන් මේ රූපේ දැක්කු දැන් අපිට නම වශයෙන් දිහි කරන්න දන්නේ නැහැ. නමුත් දන්න මට්ටමක් තියෙනවා. එක මානසේ උපාසක මහත්තේ කෙනෙක් අපි සමහර විට නමේ විස්තර වශයෙන් දන්නේ නැත්තේ. නමුත් අපිට ඒ වෙනුවට දන්නා ශේත්‍රය කියනවා. මිනිස්සේ පුද්ගලයේ සත්වයේ කෙනෙක් කළු කෙනෙක් උස කෙනෙක් මිටි කෙනෙක් කියන මොනවා හරි දෙයකින් අපි මේ සංඥා වර්ගය මානසිකව කළා කියනවා. ඒකට ශේත්‍රය කියනවා බොහෝ දැනගන්න. එතකොට මොන තරම් තියෙනවා. හරි. එහෙනම් අපි අවසන් කරමුනේ. මොකද්ද? මොකද්ද ශුන්‍යත බව හා ශුන්‍ය දර්ශනය? ඔව්. ශුන්‍යතයි කියලා කියන්නේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි. මොකද්ද සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි? මේ ලෝකේ නැත්තම් මේ ස්පර්ශ ආයතන 6. දැන් අපි දැක්කනේ අපි කියමු දැන් අපිට හිතෙන්නේ මේ බලහාර සත්ව පුද්ගල ඉන්නවා කියලා. ඒ කියන්නේ අශුන්‍යයි. අපිට ලෝකේ. නමුත් ශුන්‍යත දර්ශනය ශුන්‍යත නිමිත්ත කියලා කියන්නේ හොඳට මෙනෙහි කරනවා. පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු සත්‍ය බුද්ධිය නැහැනේ ශුන්‍යයි. අවකාශ ධාතු සත්‍ය බුද්ධිය නැහැනේ ශුන්‍යයි. එහෙනම් ඒ බඳු ශුන්‍යත රූපයක් නිසා මේ ශුන්‍යත සංඥාවක් පහළ වෙනවා. සත්‍ය පුද්ගල භාවයෙන් ශුන්‍යයි මේ රූප සංඥාව. නිබඳු සංඥාවක් පාලනකොට මිනිස්සු ටිකක් බණ අහනවා කියලා හිතුවොත් මේ හැබේම අරගෙන මිනිස්සු ටිකක් බණ අහනවා කියලා දැනුව මන් තුළ ඇති වෙයි මෙන්න අශුන්‍යතාවය ඇති වෙන තැන. එතකොට මේ අශුන්‍යතාවය ඉත නැත්නම් මේ ශුන්‍යතාවය මෙනෙහි කළොත් විතරයි. හැම වෙලාවෙම ඇහැ ශුන්‍යයි, රූපේ ශුන්‍යයි, චක්කු විඥානේ ශුන්‍යයි, චක්කු සම්පස්සේ ශුන්‍යයි, චක්කු සම්පස්සේ මුපන්න යම්ම වේදිතෙක් වේ නම් ඒ වේදනාව ශුන්‍යයි. කන ශුන්‍යයි, ශබ්දේ ශුන්‍යයි, සෝත විඥානේ ශුන්‍යයි, සෝත සම්පස්සේ ශුන්‍යයි, සෝත සම්පස්සේ මුතුදිම වේදනා සංඥාව ශුන්‍යයි. මේ ස්පර්ශ ආයතන හය ශුන්‍යයි. සත්පුද්ගල ආත්ම භාවය. මේ ස්පර්ශ ආයතන හයේ ශුන්‍යතාවේ වහගෙන පවතිනවා අපේ මනසේ උපදින ප්‍රපංච සංඥාව. ඒකයි ශුන්‍යත දර්ශනය කියලා කියන්නේ. මේ ස්පර්ශ ආයතන හයම ශුන්‍යයි කියලා දකිනවා අවිද්‍යා ප්‍රත්‍යයෙන් මේ අශුන්‍ය කර බව ඇතුළේ තියෙන කියලා දකිනවා. එතකොට ශුන්‍යත නිමිත්ත කියලා කියන්නේ තමන්ගේ මනසේ උපදින මේ ප්‍රපංච සංඥාව අතහැරවනවා. දකින, අහන, දැනෙන, දැනගන්න හැමතැනකම සත්පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි කියන එක පෙන්වනවා. උගතම මේ ස්පර්ශ ආයතනයි ශුන්‍යත ස්වභාවයක තමයි ශුන්‍යයි කියලා කියන්නේ. ස්පර්ශ ආයතන හයි රාග, දේශ, මෝහ වශයෙන් ගන්න කිසිම නිමිත්තක් නැතිකම නිසා ස්පර්ශ ආයතන හයමයි අනිමිත්තයි කියන්නේ. ප්‍රාර්ථනා කටයුතු කිසිම ද්‍රව්‍යයක් ස්පර්ශ ආයතන හයේ නැති නිසා ස්පර්ශ ආයතන හයටමයි අප්‍රණිතයි කියලා කියන්නේ. මේ ස්පර්ශ ආයතන හය ශුන්‍ය, ශුන්‍යත, අනිමිත්ත, අප්‍රණිත කියන ප්‍රභේදයට ප්‍රභේද වෙන්නේ මනසේ තියෙන නිමිත්ත අයින් කරන්නේ අනිත්‍යෙන්ද, දුකෙන්ද, අනාත්මෙන්ද කියන ධර්මතාවය අනුව. මේතන තියෙන ධර්මතාවන් වල අනාත්මය පෙන්න පෙන්න මනසේ තියෙන නිමිති ටික අයින් කළොත් ඒකට කියනවා මොකද්ද? අනාත්මය පෙන්න පෙන්න කළොත් ශුන්‍යතාවය. ස්පර්ශ ආයතන හයේ අනිත්‍ය පෙන්න පෙන්න මනසේ තියෙන නිමිති අයින් කළොත් අනිමිත්ත. ස්පර්ශ ආයතන හයේ දුක්ඛ ස්වභාවය පෙන්නලා මනසේ තියෙන නිමිති අයින් කළොත් අප්‍රමිත්ත. කියන්නේ විමුක්ති මුඛ කියන දොරටු තුනේ නමින් තමයි මෙතන මං කරා. කෙනෙක් එක තැනකින් ගියත් අනිත් කෙනා ගිය තැන විමුක්තියේදී එකක්. කෙනෙක් ශුන්‍යතයි කිව්වොත්, අනිත්‍යයි කිව්වොත්, අපනිත්‍යයි කිව්වොත් විමුක්තිය එකම. එකම තැන. ගිය නමින් මං කරනවා විතරයි. ඒක වෙනස. අපි කිව්වොත් දැන් ඔය ටීවී එකක වගේ පෙනෙන රූපය ගත්තාම සත්පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි. රූපය ශුන්‍යයි. ශුන්‍යතාවය. ඒ රූපය ආරම්භය අනේ මේ පුද්ගලයෙක් නේද, කෙනෙක් නේද කියලා හිතුවොත් අහකට යනකොටම ඒ රූපයත් අපේ මනසේ හැතෙලදී මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා අපි කියමු. මේ ආවල් නිලිය නේද කියලා අපි හිතන ටීවී එකකින් රූපයට හිතන්නේ. ටිකකින් ටීවී එක නෙව්වහම ඒක ඇතුලේ රූපෙත් නැහැ, ඉතුරු නැතුම නිරුත් වෙලා. නමුත් අර නමනුත් එක්ක අර හැඩය අපේ මනස තුල නැද්ද තියෙනවා. එතකොට දැන් මනස තුල තියෙන ඒ ප්‍රඥප්තියන්ත් එක්ක අපේ මනස තුල තියෙන ටික අවිද්‍යා ප්‍රත්‍යයෙන් අපි හදාගත් එක මිසක එතන ආත්ම ඇති ඉදිරි පිටාවේ ශුන්‍යත නිමිත්ත. ශුන්‍යත නිමිත්ත මත මේ විජය කුමාරතුංග නේද කියලා අපි හිතුවා. ටීවී එක නෙමුවාම ඔන්න ඒක ඔෆ් කරුවම ඒ රූපත් නැ මුකුත් නැ නිරුද්ධව නිමිත්ත. නමුත් ඒ හැඩේ අර මං හිතපු අධ්‍යක්ීමත් එකතු කරලා දැන් විජය කුමාරතුංග කියන එකක් මට සිහි කළ හැකි. මම දැන් සිහි කරද්දි සිහි කරන්න මට උපකාර වෙච්ච ස්කන්ධ නිරුද්ධ වෙනවා ගොඩක් කල්. මේ කොහොමවත් නැහැ හැම එකක්. ඒක ඇසිදිරි පිටාවේ ශුන්‍යත රූපය ආවෙත් ශුන්‍යතයි, එක්ක ශුන්‍යතයි එක්ක නිරෝධයි. මම දැන් විජය කුමාරතුංග කියලා සිහි කළොත් මම සිහි කරන දේ දොස් බව පෙන්වන්න තියෙන එකම සාක්ෂිය මෙතන ශුන්‍යත බව පෙන්වන්න පෙන්න්නේ. ඒක ඇත්ත ඉදිරිපිට ආවේ මෙහෙම දෙයක් කියන එක පෙන්වුවාමයි මේකේ දෝෂය අහු වෙන්නේ. ඒ නෝන හොඳට මොහ පුරා ගියාමයි දැන් මෙහෙම සිහි කරනකොට ඒ දැකපු දෙය නෑ කියලා Nirodhe එළපසි තියෙනවා. නමුත් සිහි කරනකොට Nirodhe පෙන්වුවොත් මේ සිහි කරද්දී වැරදි කියලා පෙන්වන්න ක්‍රමයක් නෑ. දැන් මේ සිහි කරන පුද්ගලයෙක් කියලා සිහි කරන්නේ වැරදි කියලා කියන්නේ හම්බ වෙච්ච වෙලාවේ තිබ්බ ඇත්ත පෙන්වනවා. එතකොට තමයි ශුන්‍යතෝ අනිමිතෝ අපනිහිත ස්වභාවය තමයි පෙන්වන්නේ. එබඳු ස්වභාවය පෙන්වනකොට ඉබේමයි මේ මනස් තියෙන ගති ටික දිය වෙන්නේ. දිය වුණාම අතගත් දේ නිරුද්ධ වෙනවා කියලා කීවෙක නෙවහම දැන් එබඳු රූපයක්වත් එහෙ නැහැ කියන එක වෙන්නේනවා ඉබේම. ඒවත් දැන් ඒ වගේ රූපයකත් අපි දැක්කන රූපය ඇත්තටම අනාත්ම කෙනෙක්ගේ නෙවෙයිනේ. ජීවිතක වගේ දෙයක ස්ක්‍රීන් එක මත එළඹ සිටින රූපේ කෙනෙක් නෙමෙයි කියලා අපි පැහැදිලිම නේද? ඒ විදිහටම ඕගොල්ලන්ට පැහැදිලි වුණොත් තමයි මේ සියලුම රූප කෙරෙහි. ඔය විදිහටම පැහැදිලි වුණොත් තමයි ඕගොල්ලන්ට අවිද්‍යාව නැ විද්‍යාව උපන්නා කියලා කියන්නේ. එතකොට තමයි අනිමිත්‍ය චේතු විමුක්තිය, ශුන්‍යත චේතු විමුක්තිය, අපනිහිත චේතු විමුක්තිය කියන්නේ සමස්තයක්ම ස්පර්ශ ආයතන හයේම හැම වස්තුවක්ම ඔය මට්ටමට එනකසන මට්ටම. ඒ මට්ටමම බල බල තමයි මනස තියෙන ගති අයින් කරන්න තියෙන්නේ. ගති අයින් වුණාම එළඹ සිටින්නේ ඒ මට්ටමම. අනිමිත්‍ය බව පෙන්වන එකමයි මාර්ගයේ. වැඩි දිය වුණාම අනිමිත්‍ය බව එළඹ සිටිනවා. දැන් ඒ TV එකක තියෙන රූපයයි ඇත්තම කියලා පෙනෙන රූපය අතර වෙනසක් නෑ, සමානයි. නමුත් වෙනසකට තියෙන්නේ අතන කබලින්කාහාරයේ නියෝජනය නොවන නිසා ඒක අනාත්ම බව පෙනෙනවා. මෙතන කබලින්කාහාරයේ නියෝජනය වෙන නිසා අපිට මේක ආත්ම වගේ පෙනෙනවා. මොකද අපේ සංයෝජනේ තියෙන්නේ කබලින්කාහාරය නිසා. කණ්ණාඩියකට වැටෙන රූපය ජීවිතක පෙනෙන රූපය අනිත්‍ය බව පෙනෙන්නත් මේ පෙනෙන රූප අනිත්‍ය බව නොපෙනෙන්නත් තියෙන වෙනස උච්චාරණ. අතන උපාදාය රූප මට්ටම විතරයි තියෙන්නේ, කබලින්ක ආහාර මට්ටම නැහැ. මෙතන කබලින්ක ආහාර මට්ටමම තියෙන හින්දා කබලින්ක ආහාරයේ අපි සංයෝජනේ තියෙන හින්දා මේ පෙනෙන ආරම්භු නැති වෙනවා කියලා පෙන්නේ ඇති බවට පෙනෙන. නමුත් මේ සංයෝජනේ ගෙවුණු දවසට කබලින්ක ආහාරයේ තණ්හාව නැති වෙච්ච දවසට කන්නාඩියේ වැටෙන රූපියයි මේ පෙනෙන රූපිය අතර යට වෙනසක් නැහැ. හරි, එහෙනම් අපි අසන් කරන්නේ. හොඳයි, එහෙනම් සාදු මාදයක් තෝරගන්න. හොඳයි, එහෙනම් පින්වත් හැමදෙනාම කල්පනා කරගන්නට ඕනේ මෙතුම සියලු දෙනා ජවල් දවලුලා නොයෙක් කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මේ උතුම් ධර්මයේ තේරුම් කරගන්න ඕන කියන සත්‍යදහයෙන් මේ ස්ථානට ඇවිල්ලා අද දවස පුරාවටම ධම්ම කර්ම විමසලා ශ්‍රවණය කළ බොහෝ වටිනා කුසල ධර්මයක් පැත්තකට අපි සියලු දෙනා සියලු ආකාරයෙන් බල කරගත්තා සියලු කුසලයන්